නමෝ තස්ස භගවතු අරහතෝ සම්මා සම්බුද්දස්ස නමෝ තස්ස භගවතු අරහතෝ සම්මා සම්බුද්දස්ස නමෝ තස්ස භගවතු අරහතෝ සම්මා සම්බුද්දස්ස ඒකං සමයං භගවා ආයොච්ඡායන් විහෙරති ගංගාය නදියා තීරේ අද්දසාකෝ භගවා මහන්තං ධාරුක්කන්ධං ගංගාය නදියා සෝතේන විහෙමානං දිස්වාන භික්ඛු ආමන්තේසි පස්සතනෝ තුම්හේ භික්ඛවේ අමුං මහන්තං ධාරුක්කන්ධං ගංගාය නදියා සෝතේන විහෙමානන්ති තී ශ්‍රද්ධා බුද්ධ සම්පන්න පින්වතුනි, ඉතින් අදත් ආධුනික යෝගාවචරයන්ගේ වැඩසටහනේ ධර්ම දේශනය ඉතින් මාතෘකා තියාගත්තේ දාරුක්ඛන්ධෝපම කියන සූත්‍රය. ඉතින් මේකෙදි භාග්‍යතුන් වහන්සේ අයෝධ්‍යා නුවර ගංගාවක් අසල වැඩවාසය කරන වෙලාවක වෙනදා වගේම භික්ෂුන් වහන්සේලා පිරිවරාගෙන වැඩ සිටින මොහොතක මේ ගංගාවේ යනවා දරකඳක් සැඩපහරට දරකඳක් ගහගෙන යනවා භාග්‍යතුන් වහන්සේ දකිනවා. ඉතින් ඒ වගේ දෙයක් උපමා කරගෙන තමයි භාග්‍යතුන් වහන්සේ ගොඩක් වෙලාවට ධර්මයේ දේශනා කරන වෙලාවල් තියෙනවා. ඒ වගේම ප්‍රශ්නයක් අහලා ඒ ප්‍රශ්නයට උත්තරයක් වශයෙන් ධර්මයේ දේශනා කරන වෙලාවල් තියෙනවා. නැත්නම් භාගතුන් වහන්සේ ප්‍රශ්නයක් යොමු කරලා ප්‍රශ්නෙකට උත්තරයක් දීලා ඒ විදිහට ධර්ම දේශනා කරන අවස්ථා, අන්න ඒ වගේ විශේෂ ක්‍රම තියෙනවා භාගතුන් වහන්සේගේ. මේ වෙලාවේදී මෙන්න මේ දරකඳ උපමා කරගෙන ධර්ම දේශනයක් කරන වෙලාව, ඒක ගොඩක් වෙලාවට භික්ෂු ජීවිතයට ගොඩක් වැදගත් විදිහට, ගිහි ජීවිතයටත් වැදගත් වෙන විදිහට ධර්මයේ දේශනා කරන සූත්‍රයක්. ඉතින් මේක මම බලන්න යෙදුනේ මගේ ජීවිතයේ සාමණේර වෙලා උපසම්පදා වෙන දවසේ. උපසම්පදා වෙලා උපසම්පදා මාලකෙන් එළියට බැහැලා එද්දිම මම වැඩි අඳුරන්නේ නැහැ, දැකලත් නැති සාමණේර කෙනෙක්. ඉතින් ආවා ඒ උපසම්පදා පින්කමේදී මාව බලන්න. ඉතින් ඒ වෙලාවේදී මේ සාමණේර කිව්වා දාරුක්ඛන්ධෝපම සූත්‍රය පොඩ්ඩක් කියෝලා ඒක අනුව මේ භික්ෂු ජීවිතය හැඩගස්ස ගන්න කියලා. ඉතින් ඒ ආරාධනාවත් එක්ක, නැත්නම් ඒ උපදේශත් එක්ක මම ඒක එච්චර හිතුවේ නැහැ. පස්සේ ඇවිල්ලා මේ සූත්‍රය ඔයාලා බලද්දි තා ගැඹුරු කරුණු ටිකක් තියෙනවා. ඒක අපේ දීර්ඝකාලීන ජීවිතයට බලපාන උපමා ටිකක් සහ අපිට වැදගත් අවවාද ටිකක්. ඉතින් ඒකේදී පුළුවන් තරම් විස්තරයක් කරන්න බලාපොරොත්තු වෙනවා. නමුත් මේක එක බණකින් සමහරවිට අවසන් කරන්න බැරි වෙයි. නමුත් උත්සාහයක් ගන්නවා මේක මොන වගේ දෙයක්ද මේක ඇතුලේ තියෙන්නේ කියලා. ඉතින් ඒකෙදි ඒ දරකඳ මුහුදට යෑම උපමා කරන්නේ මේ භික්ෂුවක් මහණුණාට පස්සේ, නැත්තම් මේ නිවන් යන ගමනට මාර්ගයට ප්‍රවිෂ්ඨ වුණාට පස්සේ, නැත්තම් භාවනා කරන්න ගත්තට පස්සේ ඒක නිවන දක්වාම, නැත්තම් අරහත්ත්වය දක්වාම යෑම, නැත්තම් නිවනට යෑම මුහුදට යෑම හා සමාන කරනවා. ඉතින් ඒ මේ දරකොටයක් අපි දන්නවා ගඟකට වැටුණාට පස්සේ නොයෙක් හේතු තියෙනවා මුහුදට වැටෙන්නේ නැති වෙන්න. ඉතින් ඒ හේතුත් එක්ක ගලපලා මොන මොන තැන්වලදී අපි නවතින්නේ මේ සංසාරේ, අර මොහොතට නැත්නම් නිවනටපත් වෙන්නේ නැතුව මොන මොන තැන්වලද නවතින්නේ කියන එක භාග්‍යතුන් වහන්සේ මේ උපමා කරගෙන දේශනා කරන්නේ. ඉතින් ඒකේදී කියනවා මහණෙනි, මේ ඉදින් මේ දරකඳ මෙතරටත් නොපෙමෙන්න, නැත්නම් කියනවා සචේසෝ භික්ඛවේ දාරුක්ඛන්ධෝ න ඕරිමන් තීරං උපගච්ඡති න පාරිමන් තීරං උපගච්ඡති. ඒ කියන්නේ මෙතරටත් නොපෙමෙන්නේ නම්, ඒ කියන්නේ ඉවුරු දෙකක් තියෙනවා, ගඟක ඉවුරු දෙකක් තියෙනවා. ඒ ගඟේ ඉවුරු දෙකෙන් මේ පැත්තේ තියෙන ඉර, තමන්ගේ පැත්තේ තියෙන ඉවුර පෙන්නලා කියනවා මෙතරටත් නොපැමිණෙන්නේ නම්, එතරටත් නොපැමිණෙන්නේ නම්, ඒ කියන්නේ එහා ගොඩට එහා ඉවුරේ නවතින්නෙත් නැත්තම්, අපි දන්නවා දරකඳක් යද්දී ඉවුරු දෙකට කිට්ටු වෙලා ඉවුරේ ගැටුනොත් ඒ දරකඳ තවදුරටත් හැඩපහරට ගසාගෙන යන්නේ නැහැ. එහෙමම නවතිනවා ඉවුරේ. ඒකෙන් හින්දා භාග්‍යතුන් වහන්සේ සඳහන් කරනවා මේ ඉවුරේ නවතින්නෙත් නැත්තම් එහා ඉවුරේ නවතින්නේ නැත්තම් න මජ්ජේ සංසීදිස්සති. මෙදත් නොකිදා නම්, ඒ කියන්නේ මේ ඉවුරු දෙක නවතින්නෙත් නැහැ, මෙද මේ දර කඳ කිඳා බහින්නෙත් නැත්නම් ගොඩට නැත්නම් ගොඩට නොගසන්නේ නම් න තලයේ උපදි උප උස්සී දිස්සති. ඒ කියන්නේ මේ ගොඩට ගසන්නෙත් නැත්නම්, ඒ කියන්නේ මහ වර්ෂාවක් වෙලා ගොඩට ගහන වෙලාවත් නැත්නම් න මනුස්සග්ගාහෝ භවිස්සති. මිනිසුන් විසින් ගැනීමක් නොවන්නේ නම් න අමනුස්සග්ගාහෝ භවිස්සති. නොමිනිසුන් විසින් ගැනීමක් නොවන්නේ නම් න ආවට්ටග්ගාහෝ භවිස්සති. සුලියකට හසුවීමක් නොවන්නේ නම්, දැන් මේක මිනිසුන් විසින් ගන්නෙත් නැත්නම් මේ දරකඳ, නොමිනිසුන් විසින් කියලා අමනුෂ්‍යයන් විසින් ගනින්නෙත් නැත්නම් මේ දරකඳ, ඒ වගේම සුලියකට අසු වෙලා ගසාගෙන යටට යන්නෙත් නැත්නම් න අන්තෝ පූති භවිස්සති. න අන්තෝ පූති භවිස්සති කියන්නේ ඇතුළත කුණු වීමක් නැත්තම් මේ දරකඳේ ඇතුළත කුණු වෙලා ටික, ඒ කියන්නේ සෑහෙන කාලයක් මේ වතුරෙම තීබීමේ හේතුවෙන් ඇතුළත කුණු වෙලා එහෙම්මම ගඟ යටට කිදා බහින්නෙත් නැත්තම් මේ මේ දරකඳ මුහුදට නැමුණේ, මුහුදට නැඹුරු ඌයේ වෙයි කියලා භාග්‍යතුන් වහන්සේ සඳහන් කරනවා. ඒ කියන්නේ අපි දැන් ආයෙ මුලින්ෙන් ගත්තොත් මේ දරකඳ මේ යුරේ නවතින්නෙත් නැත්නම්, එහා යුරේ නවතින්නෙත් නැත්නම්, මැද කිඳා බහින්නෙත් නැත්නම්, ඊට පස්සේ යන ගමනේ මිනිසුන් විසින් ගන්නෙත් නැත්නම්, නොමිනිසුන් විසින් ගන්නෙත් නැත්නම්, ගොඩට ගහන්නෙත් නැත්නම්, සුලියකට අහුුනෙත් නැත්නම්, ඇතුළත කුණුවේ නැත්නම්, මේක මේ මුහුදට මුහුද දක්වාම මේක යනවා කියලා භාග්‍යතුන් වහන්සේ සඳහන් කරනවා. එතකොට දන්නවා සාමාන්‍යයෙන් ඒ වගේ උපමාවක් දෙන්නේ මේ නිවන හේතු කරගෙන කියලා. ඉතින් මෙතන ඉන්න භික්ෂුන් වහන්සේ කෙනෙක් අහනවා, අවසරයි භාග්‍යතුන් වහන්සේ, මොකද්ද මේ ඊතර මෙතර මැද සුලිය ගොඩට ගැසීම, නොමිනිසුන් මිනිසුන් නැත්තම් මේ ඇතුළත කුණු වීම මොකද්ද කියලා. ඉතින් භාග්‍යතුන් වහන්සේ ඒ වගේ ප්‍රශ්නයක් ආවට පස්සේ මේ විදිහට තමයි ඒ ඉන්න පිරිසකෙන් මේ විදිහට ප්‍රශ්නයක් ආවට පස්සේ තමයි ඉතුරු ටික දේශනා කරන්නේ. ඉතින් ඒකෙදි සඳහන් කරන්නේ ඉතින් මේ මෙතරයි එතරයි කියන එක භාග්‍යතුන් වහන්සේ සඳහන් කරනවා. මේ මෙතර කියන්නේ ආධ්‍යාත්මික සලායතන, එතර කියන්නේ බාහිර සලායතන. අපි කතා කරලා තියෙනවා, ඉතින් ඒක ගැන ඉදිරියට පොඩ්ඩක් කතා කරන්න පුළුවන්. මැද නොකිදා නම් කියන්නේ, මැද කිඳා බැසීම කියන්නේ නන්දි රාගය කියලා සඳහන් කරනවා. එතකොට ගොඩට නොගැසීම නැත්නම් ගොඩට ගැසීම කියන එකෙන් අදහස් කරන්නේ අස්මිමානය කියලා සඳහන් කරනවා භාග්‍යතුන් වහන්සේ. ඉතින් මිනිසුන් විසින් ගැනීම කියන්නේ ගිහියන් වැඩිපුර ආශ්‍රය කිරීම, නොමිනිසුන් විසින් ගැනීම කියන්නේ මේ බ්‍රහ්මචර්යය රකින්නේ දිව්‍ය ලෝකයන්ට නැත්නම් දෙවියෙක් වෙන්න නැත්නම් ඒ දේව සංකල්පයක් එක්ක බ්‍රහ්මචර්යය රැකීම, නොමිනිසුන් විසින් ගැසින් ගැනීම කියලා සඳහන් කරනවා. ඊට පස්සේ මේ සුලියකට උපමා කරන්නේ මේ පංච ගුණ කාම ගුණ පංචකාමය භුක්ති විඳීම, ඒ තුලින් මේ නිවනට නොයෑම ගැන සඳහන් කරනවා. ඊට පස්සේ මේ ඇතුළත කුණුවේ මොකද්ද කියලා සඳහන් කරනවා. ඒක තමයි මේ මට උපදේශක් වශයෙන් ඒ දුන්න ස්වාමීන් වහන්සේ කිව්වේ. ඒකේ පොඩ්ඩක් දාරුකන්දම සූත්‍රයේ ඇතුළත කුණු වීම ගැන පොඩ්ඩක් හොයලා බලන්න, ඒක මේ භික්ෂු ජීවිතයට ගොඩක් වටිනවා කියලා. ඉතින් මේකෙදි සඳහන් කරන්නේ ටික කාලයක් යද්දි මේ භාවනාවට නැත්තම් මේ දේවල් වලට සිල් රැකීමට යොමු වෙලා ඒ ජීවිතයේ බ්‍රහ්මචර්යය රකිද්දි ටික ටික කාලයක් යද්දි මේක අර පහුපහුවේදී කොහොකෝ වෙනවා වගේ මේක පිළිබඳ තියෙන ආශාව නැත්තම් මේ ඇවැත් රැකීමේ නැත්තම් මේ සීලේ රැකීමේ තියෙන ආශාව චුට්ට චුට්ට අඩු වෙලා යනවා. සහ මේකෙන් අර ඉන්න පිරිස ආශ්‍රය කරන පිරිසත් එක්ක මෙන්න මේ දේ අඩු වැඩි වීම බලපානවා. ආශ්‍රය කරන පිරිස ඉන්නේ එච්චර සිල්වත් නැත්නම් නැත්නම් මේ සීලය ගැන එච්චර සලකන්නේ නැත්නම් ටික ටික තමන්ගේ අතින් ඇවැත් සිදුවෙලා මේ ඇවැත් පිළිබඳ එච්චර බයජ්ජා දෙක අඩු වීමත් සමගම වෙන දේ තමයි ටික ටික මේ ඇවැත් වෙන්න ගන්නවා. ඊට පස්සේ ටික කාලයක් යද්දී මේක තුලින්ම ඒ ඇවැත් වීම තුලින්ම සීලය පිළිබඳ ගරු කිරීමක් නොකිරීම තුලින්ම ටික ටික තමන්ගේ ඇතුලෙන් කුණු වෙනවා කියන්නේ ඇතුලෙන් ඒ පිළිබඳ තියෙන එපා වීම නැත්තම් මේක අතහැරලා දැමීම ගොඩාක් ලං වෙලා ඊට පස්සේ සිවුරු ඇරලා යනවා. ඉතින් අන්න ඒක තමයි මේ මේ ටික නැත්තම් මෙන්න මේ දර කඳ මුහුදට යනවා වගේ. මෙන්න මේ කරුණු ටික හරියට තේරුම් ගත්තේ නැත්තම් භික්ෂුවක් නිවන් දකින්නේ නැහැ කියලා, නැත්තම් මේ කරුණු ටිකෙන් බේරිලා හිටියොත් භික්ෂුවක් නිවන් දකින්නවා කියලා භාග්‍යතුන් වහන්සේ සඳහන් කරනවා. ඉතින් ඒකෙදී පොඩ්ඩක් මීටත් වඩා විස්තර ඇතුව කතා කරොත් අපි දන්නවා මුලින්ම භාග්‍යතුන් වහන්සේ සඳහන් කරන්නේ මේ දර කඳ මෙතර ඊතර නැවතීම ගැන. ඒ කියන්නේ අපි ගත්තොත් ආධ්‍යාත්මික සලායතන සහ බාහිර සලායතන ගැන. ඉතින් මම හිතනවා කලින් ධර්ම දේශනාන් වල මේක සඳහන් කරන්න යෙදුනා, මේ සලායතන කොහොමද නිවනට හේතු වෙන්නේ සහ සලායතන වලින් මේ අපි අපේ තණ්හාව අවිද්‍යාව වර්ධනය වෙන්නේ කියලා. ඉතින් පොඩ්ඩක් ආයේ චුට්ටක් මතක් කරගත්තොත් සලායතන කියන එක අපි කවුරුත් දන්නවා ආයතන හයක් කිව්වොත් අපේ ශරීරයේ නැත්තම් ආධ්‍යාත්මික ආයතන කියන්නේ අපේ ශරීරයේ තියෙනවා ඇස කන දිව නාසය ශරීරයේ මනස කියන හය තමයි මෙන්න මේ ආයතන හය කියන්නේ. හරියට මේවා කියනවා නම් පළවෙනි පහම වාහනයක් ගත්තොත් නැත්තම් මොනවා හරි දෙයක් ගත්තොත් මේ සෙන්සර්ස් කියලා කියනවා, සෙන්සර් වැඩ කරනවා, නැත්තම් බ්‍රේක් වලට සෙන්සර් වැඩ කරනවා, නැත්තම් ඒ වගේ ගොඩක් විදිහට මේ එළියේ තියෙන දත්ත ඇතුළට ගන්න ආයතන තමයි මේ මේ සලායතන අපිට පාවිච්චි කරන්නේ. අපි ඇස කන දිව නාසය ශරීරයේ මනස කියන එකෙන් තමයි ඒකට කියනවා අභිධර්මයේදී පංචද්වාරා වජ්ජනේ කියලා. ඒකේදී චිත්ත වීදිවල මැද තියෙන අවස්ථාවක් තමයි පංචද්වාරා වජ්ජනේ කියලා. ඒකේදී මනෝද්වාරා වජ්ජනේ නැත්නම් මනසින් නිතරම මේ සෙන්සර් පහෙන් නැත්නම් මේ ඉන්පුට් පහෙන් මොනවද එන්නේ කියන එක මේ බලනවා. මොනවා හරි කම්පනයක් වෙච්ච ගමන් බලන්නේ මේ පහෙන් කෝකෙන්ද මොනහරි තොරතුරක් ආවේ කියලා. මේක බොහොම ශීඝ්‍රයෙන් වෙනවා, තප්පරයට ලක්ෂ ගානක වේගෙන් මේක නිතර නිතර බලනවා මොනවද මේ පහෙන් එන්නේ කියලා. ඉතින් අන්නේ පහෙන් එන ඇතුළත බැලීම නැත්තම් මේ ඇතුළත තියෙන ඇස කන දිව නාසය ශරීරය මනස කියන එක තමයි මෙන්න මේ මෙතර කියලා සඳහන් කරනවා. එතර කියන්නේ මෙන්න මේ සෙන්සර් පහට අයත් සෙන්සර් පහෙන් ඇතුළත් වෙන ඩේටා නැත්තම් තොරතුරු තමයි බාහිර ආයතන වෙන්නේ. එතකොට රූප, සද්ද, ගන්ධ, රස, ස්පර්ශ කියන පහ තමයි ප්‍රධාන වශයෙන් එළියෙන් ඇතුළත් වෙන්නේ. එතකොට මනසින් එන නැත්තම් මතකයේ තියෙන ධර්මතා ධර්ම කරුණු ගැනීමත් එක්ක හයවෙනි එකත් එක්ක සඳහන් මේ සම්බන්ධ වෙන්නේ මනස. ඉතින් මෙන්න මේ බාහිර ආයතන කියන්නේ මෙන්න මේ රූප, සද්ද, ගන්ධ, රස, ස්පර්ශ කියන මනසේ තියෙන ධර්මතා කියන හයයි. මෙන්න මේ ඇස කන දිව නාසය ශරීරය කියන මේ මනස කියන අභ්‍යන්තර දේවල් සම්බන්ධ වීමෙන් තමයි අර අපි කිව්වා වගේ චක්කුංජ පටිච්ච රූපේ උපජ්ජති චක්කු විඥානං කියලා. අර අපි ගොඩක් වෙලාවට අපි දන්නවා සක්මන් කරද්දී හරි පරියන්කයක් කරද්දී හරි එකපාරට අපිට අපේ සිතුවිලි වලට එකපාරට හිත යට වෙනවා. එතකොට අපිට කියන්න පුළුවන් මේ මනසේ තියෙන ධර්මතා නැත්තම් මේ මතකයේ තියෙන ඒවා කලින් දැකපුවා ඒවා මනසේ තියෙන මානසිකාරයක් හරහා ඒවත් එක හිත යනවා. අපි හිත කියනවා අපි නිකං කතාවෙදි කියනවා හිත පිට යනවා කියලා. ඒ පිට යන්නේ අපේ තියෙන තණ්හාවයි අවිද්‍යාවයි හින්දා අපිට තේරෙන්නෙත් නැහැ. අපේ හිත අරමුණක තියන්න කිව්වට පස්සේ කයේ තියන්න කිව්වට පස්සේ අපි දන්නේම නැහැ අපේ හිත තණ්හාව හරහා හෝ අවිද්‍යාව හරහා ගිහිල්ලා අපේ සිතුවිලි වලට ඇතුළත් වෙලා ඉවරයි. හිත පිට ගිහින් ඉවරයි. ඊට පස්සේ සමහර ලාවට ඔන්න හිත පිට ගිහින් තියදී එකපාරට ලොකු සද්දයක් ඇහෙනවා. ආයෙ සද්දෙට හිත යනවා. ඔය වගේ ඊට පස්සේ රූපයකට හිත යන්න පුළුවන් සක්මන් කරද්දී. ඉතින් මේ වගේ මේක බොහොම ශීඝ්‍රයෙන් සිද්ධ වෙන දෙයක්. නමුත් අපිට මේ ශීඝ්‍රය දරා ගන්න බැරි හින්දා වේගය බලන්න බැරි හින්දා අපිට තේරෙන්නේ නැහැ මෙච්චර වේගකින් මේ දේ වැඩ කරනවා කියලා. නැත්නම් උදාහරණයක් කියවෝ ටීවී බල බල අපි ආහාර ගද්දී ටීවී බලද්දී අපිට ආහාරයේ රස දැනෙන්නේ නැහැ. ආහාරයේ රස දැනෙද්දී ටීවී බැලෙන්නේ නැහැ. ටීවී එකේ සද්ද ඇහෙද්දී ටීවී එකේ රූප පේන්නේ නැහැ. ටීවී එකේ රූප වේදී ටීවී එකෙන් සද්ද ඇහෙන්නේ නැහැ. ඒ කියන්නේ ටීවී එකෙන් සද්දයි රූපයි නිකුත් කරනවා. නමුත් අපිට අහන්න පුළුවන් එක වෙලාවකට එකයි, දැනගන්න පුළුවන් එක වෙලාවකට එකයි, එක සෙන්සර් එකයි වැඩ කරන්නේ. නැත්තම් මේ චිත්ත වීදියේ පංචද්වාරා වජ්ජනීය පහක් තිබ්බට එක ద్వාරකින් එන එකක් තමයි එකපාර ගන්නෙ. ඉතින් මේකේ තියෙන ශීඝ්‍රතාවයේ හින්දා අපිට තේරෙන්නේ නැහැ මෙච්චර එකක් එකක් වැඩ කරනවායි කියලා තේරෙන්නේ. නමුත් සතිය පිහිටන්නේ සතිය පිහිටවන්න කියන්නේ අපි අන්නේ වේගය අඩු කරගෙන මෙන්න මේකේ දැන් සාමාන්‍යයෙන් වේගෙන් කරගෙන ෆෑන් එකක් අපිට පේන්නේ නැහැ. නමුත් අපි මේ ෆෑන් එකේ වේගයෙන්ම ඒක යටින් ඉඳන් කරකුණොත් අර ෆෑන් එකේ තටු වෙන් කරලා අපිට බලන්න පුළුවන්. අන්න ඒ වගේ අපිට මේකේ වේගය පාලනය කරන්න නැත්තම් මේ වේගය දැනගන්න අපි ඉස්සලාම කයේ අරමුණක් හිත තියන්න කියනවා. ඒකෙන් හින්දා ආධුනික යෝගාචරයන්ට බොහෝ සේ දෙන උපදේශය තමයි පුළුවන් තරම් තමන්ගේ කයට හිත ගන්න නැත්තම් ආනාපානයට පිම්බීම හැකිලීමට හද ගැස්මට මොනවා හරි දෙයකට මේක හිත අරගෙන ඒක තුලම නැවත නැවත මනසිකාරය කරන්න කරන්න අපිට වෙන්නේ මොකද්ද අර වේගය නැත්තම් අර වේගයෙන් දුවන රූප ශබ්ද ගන්ධ රස මනසේ තියෙන ධර්මතාවලට දුවන එක අර කයේ ස්පර්ශය හරහා අපි පොඩි වේගය පාලනය කිරීමක් සිදු වෙනවා. එතකොට අපිට දැනෙන ගොඩාක් වෙලාවට කයේ දැන් අරමුණුත් එක්ක ඇතුළට කිඳා බැසීමත් එක්ක අර පිටින් ගන්න සලායතන වලින් එන අරමුණුත් එක්ක අපි ගොඩාක් මේක පොරබැඳීම අඩු වෙනවා. ඉතින් එතකොට තේරෙනවා මේකේ තිබීමත් නැත්නම් කාය ස්පර්ශයේ තිබීමත් බොහොම අමාරුයි. ඒකත් වේගයෙන් කැඩෙනවා. අන්න ඒක හරහා තමයි මේ අපි අනික් සලායතනත් තේරුම් ගන්න උත්සාහ කරන්නේ. මේ කයේ හිත තිබ්බට නමුත් මෙහෙම බොහොම ශීඝ්‍රයෙන් මේක කය ඇතුළෙත් වෙනස් වෙනවා. ඒ වගේම පිට රූපයකටත් සද්දයකටත් ගන්ධයකටත් යන ඉඩකඩ බොහොම ශීඝ්‍රයෙන් තියෙනවා. ඉතින් මේක නැවැත්වීමනේ මේ භාවනාව කියන්නේ. නමුත් මේක නවත්තන්න අපි ඉස්සෙල්ලා එකකට හිත දාලා පොඩි පාලනයක් කරන්න ඕන. අන්න ඒකට තමයි සමතරමුණක් අරගෙන අපි මෙනෙහි කරන්නේ. ඊට පස්සේ මේ මෙනෙහි කිරීම හරහා අපි දකිනවා බොහොම ශීඝ්‍රයෙන් මේක වෙනස් වෙනවා. මේක බොහොම අනිත්‍යතාවයකට ලක් වෙන දෙයක් අපිට පාලනයකින් තොරව තරම්. ඉතින් නමුත් අපිට මේක භාවනා නොකරන කෙනෙක් නම් මේක තේරෙන්නේ නැහැ. අර ඇසත් රූපයත් කියන දෙකේදී ඇහැ කියන එක මම මගේ ඇහැ කියලා දකිනවා. අර පිට තියෙන රූපය පිට රූපයක්. ඒකට මනාපමනාප ඇතිවීම අපේ ඇහැයි පිට රූපයයි සම්බන්ධ කරගෙන සිදු වෙනවා. ඉතින් මේකේදී කියනවා අර දර කඳ එතරම් මෙතර නවතිනවා වගේ මෙන්න මේ තමන්ගේ ඇහැ කියලා හිතාගෙනත් එක නවතිනවා. එක තමන්ගේ ඇහැ තමන්ගේ කන මේ මටයි ඇහෙන්නේ මගේ කන මගේ ඇහැට මගේ ඇස් දෙකට මම මේ දැක්කේ කියලා කියනවා. ඉතින් ඒකත් එක්ක එක යුරක නවතිනවා. ඊට පස්සේ මම මෙයාව දැක්ක මේ බොහොම හොඳ කෙනෙක් මෙයා කියලා බාහිර රූපයකට හේතු කළා ඒ යුරේ නවතිනවා. ඉතින් ඕන් ඕකෙහින්දත් මේ දර කඳ මේ ගඟ දිගේ පල්ලෙහාට ගසාගෙන යන්නේ නැහැ වගේ අපිත් අපේ ජීවිතේ සංසාරේ නවතිනවා. මේ මම දැක්කා මම ඇසුණා මට ඇහුණා මම රස පහස වින්ද කියන එකත් එක්ක අපි මේ පැත්තේ නවතිනවා. ඊට පස්සේ මම මෙයත් එක්කයි මම මෙයාට බොහොම කැමති නැත්නම් මම මේ සද්දයට බොහොම කැමති නැත්නම් මම මේ රසට මේ කෑමට බොහොම කැමති කියලා මේ පිට තියෙන දේවල් එක්ක සම්බන්ධ කරගෙන ඒ ඉවුරේ නවතිනවා. ඊට පස්සේ මේ ඒ එතරත් මෙතරත් නැවතුනේ නැත්නම් මේ දර කඳ දිගටම ගිහිල්ලා මැදට කිදා බහිනවා කියලා සඳහන් කරනවා. භාග්‍යතුන් වහන්සේ මැදට කිදා බහින්න පුළුවන් යම් කිසි ගලක වැදිලා හරි යම් කිසි දියසුලීකට අහුවෙනා වගේ නැත්තම් මැදට කිඳා බහින්න පුළුවන්. ඒ මැදට කිඳා බැසීම සඳහන් කරනවා නන්දි රාගයට. නැත්තම් මේ බොහොම තියෙන තණ්හාවට අපේ මේ සලායතන වලට බැඳෙන එකම හේතුව වෙන්නේ ගොඩක් ප්‍රධාන මූලිකම හේතුව වෙන්නේ අපි අවිද්‍යාව සහ තණ්හාව. ඒකේ අතරේ මේ තණ්හාව තමයි මේ නන්දි රාගයේ මේ දැඩි තණ්හාව දැඩි ලෝභය තමයි මේ නන්දි රාගයේ වශයෙන් සඳහන් කරන්නේ. ඒව තුලට වෙන කැමැත්ත අකමැත්ත අපිට ඒ තරම් බලන්නත් බැරි තරම් වේගෙන් සිදුවෙනවා. මේක ඒකයි අවිවේකී පරිසරයේ පිරිහීමකට දොරටුවක් වෙන්නේ. අවිවේකීව ඉදදී අපිට තේරෙන්නෙත් නෑ අපි මේ යට වෙලා ඉන්නේ කියලා. මේකට අපි කරන්නේ මුලින්ම කයේ හිත තිබ්බට පස්සේ අපි ආනාපානෙ හරි මේ පිම්බිම හැකිලිම හරි තියන්න අපිට තේරෙනවා වෙන දේවල් වලට ඇදලා යන්නේ අපි කියලා නෙමෙයි. ඒක ස්වභාවයෙන්ම ඇබ්බැහියට අපි ගිහිල්ලත් ඉවරයි. අපිට ඒක පාලනයකතර අපි කියනවා මේ අපේ හිත පිට ගියා කියලා. නමුත් යන්නේ මේ තමන් දැනගෙන තමන්ම මේ තමන්ගෙම තියෙන තණ්හාවකට. ඉතින් ඒකට කියනවා නන්දි රාගේ. ඉතින් අපි ඒකට පෝර දාන එක තමයි උදේන රෑ වෙනකම් කරන්නේ. ඒක ඉඳලා තමයි ඔය හැම දෙයක්ම අපි ඒක මූලික කරගෙන තමයි තණ්හාව මූලික කරගෙන තමයි කරන්නේ. ඉතින් ඒ තණ්හාව හින්දාම දුකටපත් වෙනවා කියලා අපිට තේරෙන්නේ නැහැ. ඉතින් ඒක හින්දා තණ්හා පුළුවන් තරම් අර ආස්වාදේ විඳිනවා. ආදීනවේ තේරෙන්නේ නැහැ. මොකද ආස්වාදේ විඳඩ පස්සේ නෙමෙයි ආදීනවේ එන්නේ ටිහකින්. දැන් මේ සතිය වඩද්දිත් කයේ තියන්න කියන එක මුලින් හරි වදයක්. නමුත් කයේ තියලා තිබ්බ මොහොතේ ආනිසංසය ඉන්නේ නැහැ. කයේ ආනාපානේ බලලා ආනාපානෙට හිත යොමු කළා ආන ඒ යොමු කරපු ටිකේ මේ ඒකේ තියෙන ගුණය එන්නේ චිත්තක්ෂණ කිහිපයකින් නැත්තම් විනාඩි කිහිපයකින් නැත්තම් දවස් කිහිපයකින් තමයි අර මෙනෙහි කරපු එකේ ආනිසංසය එන්නේ. ඒක හිතේ පිහිටුවාට පස්සේ තමයි සාන්තිය දැනෙන්නේ. එතකන් තේරෙන්නේ නැහැ. ඉතින් ඒකෙන් හින්දා මුලින් කරනවා පොඩ්ඩක් කරනවා, ආනාපානෙ දිහා බලනවා, ආනාපානෙට හිත දානවා, තේරෙන්නේ නැහැ මේකේ වටිනාකමක් තේරෙන්නේ නැහැ. ඊට පස්සේ අතාරිනවා. මොකද අරකේ ආනිසංසෙද්දි දැනෙන්නේ නැහැ. ඒකේ ආනිසංසෙට තමයි මේ 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 විදිහට කයට හිත ගිහිලා සමාධිය ඇති උනේ නැත්නම් සතිය ඇති උනේ කියලා. එතකොට ආනාපානෙ අතහැරලා. නමුත් දිගටම කරගෙන යන එක්කෙනාට මේක නැවත 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 කරගෙන යන එක්කෙනාට අර තේරෙනවා, අර මේකේ ටිහකින් එන ආස්වාදයේ තේරෙදි නැත්නම් මේකෙන් එන මේ මේ ගුණ ටික මතුවේදී එයා නැවතත් ආනාපානෙ දිගටම කරගෙන යන්නේ. හින්දා එයාට නැවත 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 වර්ධනය වීමක් එක්ක මේක තේරෙනවා. ඉතින් මේ නන්දි රාගයත් එහෙමයි. මේක තේරෙන්නේ නැහැ අර පැණි බෝතලයට වැටිච්ච ඇඹලය වගේ. මුලින් අත් දෙක වැටෙනවා, ගානක් නැහැ. ඔළුව යට වෙනවා, ගානක් නැහැ. කකුල් දෙක උඩනේ කියලා ඉන්නවා. අන්තිමට කකුල් දෙකත් යනවා, තේරෙන්නේ නැහැ. ඒ වගේ නන්දි රාගයට බැස ගන්නවා. ඉතින් නන්දි රාගේ හින්දා තමයි මේ මේ දකින්න රූපයි ඇහෙන සද්දයි මේ මේවත් එක්ක කතන්දර හදලා අපේ ඇතුළත හිතේ කතාවක් ගොතෙන්නේ, ස්වභාවිකවම ගෙතෙනවා, නැත්තම් ප්‍රපංච වෙන්නේ. මෙන්න මේ එක හේතුව තමයි නන්දි රාගේ. ඊට පස්සේ භාගතුන් වහන්සේ සඳහන් කරනවා මේ මැදකි මේ ගිලුනේත් නැත්තම් මේ දර කඳ දිගටම මුහුදට යනකම් යන්න පුළුවන් කියලා. ඊට පස්සේ නැවතත් අවස්ථාවක් එනවා. මෙන්න මේ දර කඳ ගොඩට දැමීම නැත්තම් වර්ෂාවක් වැහලා 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 මේ ගඟේ වතුර ප්‍රමාණය වැඩි වෙලා ඊට පස්සේ මේ ගඟ පිටාර ගිහිල්ලා අර දර කඳ ගොඩට ගහනවා. ගොඩට ගහලා එහෙමම වැස්ස නැවතුණාට පස්සේ ජල කඳ අඩුවීමත් එක්ක අර දර කඳ එහෙමම ගොඩවීම නවතිනවා. මේකට තමයි මේකට භාගතුන් වහන්සේ කියනවා අස්මිමානීය තමයි මේ භික්ෂුවකගේ ජීවිතයේදී ගොඩ දැමීම නැත්තම් මේ ගඟෙන් එතර ගඟෙන් ගොඩට එහෙම උපමා කරන්නේ අස්මිමානයට. ඒකට හේතුව වෙන්නේ අපේ තියෙන මාන්නක්කාර ගතිය නැත්තම් අපිව අපිට කියා භාගතුන් වහන්සේ සඳහන් කරනවා. ඉතින් භික්ෂුවක් කැලේක තනියම ඉද්දී කාන්තාවකට රැවටුන්නේ නැතත් සමහල්ලාවට කවුරු හරි ඇවිල්ලා කිව්වොත් ස්වාමීන් වහන්සේගේ බණ හොඳට කියනවා, බණ ස්වාමීන් වහන්සේ හරි බොහොම හොඳ විදිහට සමන ජීවිතය ගත කරනවා කියලා මේ විදිහට අපිව උඩ තියෙනවා කියලා අපි සඳහන් කරනවා. නැත්නම් අපේ මානෙ වර්ධනය වෙන මොන හරි දෙයක් කිව්වොත් එහෙම අපි ඒකට අහුවෙලා අර වාග්දිනවා සඳහන් කරනවා. අර කාන්තාවට අහුුනේ නැතත් තනියම ඉන්න මේ මේ වගේ එක වචනයකට අහුවෙනවා කියලා. ඉතින් කීර්ති ප්‍රශංසා එන්නේ මේ මේ මාන්නයත් එක්ක සම්බන්ධ වෙලා අපි ඒකට යට වෙනවා. ඉතින් ඒකෙහිඳ ගොඩාක් අය අද වික්ෂු ජීවිතේත් අපේ දැකලා තියෙනවා. මෙන්න මේ ටික කාලයක් හොඳට බණ කියනවා, ටික කාලයක් හොඳට මේ ශාසනයේ වැඩ කරනවා, ඊට පස්සේ සමහරට වාහන හම්බෙනවා, නැත්නම් අප්‍රසිද්ධ වෙනවා, ඊට පස්සේ සමන්ගේ වික්ෂු ජීවිතයක් නැති වෙනවා, නැත්නම් වික්ෂු ජීවිතය නැති වුණා කියලා පෙන්වන්න නැතුව එහෙමම සිවුර ඉඳගෙන විනාශයටපත් වෙනවා. ඉතින් ඒක අස්මිමානයේ හින්දා ගොඩාක් බලපාන දෙයක් තමයි මේ තණ්හා මාන්න කියන මෙන්න මේ දෙක, මැද කිඳා වැසීම සහ ගොඩට ගැසීම ප්‍රධාන වශයෙන් බලපානවා. ඉතින් ඒකෙහිඳම මේ සංසාර ගමනේ යනවා කියලා සඳහන් කරන භාගතුන් වහන්සේ. නැත්තම් මේ දර කඳ අර මුහුද කියන නිවනට යවෙන්නේ මදින් නවතිනවා. ඊට පස්සේ කියනවා මේ මිනිසුන් විසින් ගැනීම. මිනිසුන් විසින් ගැනීම කියන එකේ සඳහන් කරන්නේ මේ දර කඳ ටික යද්දි හොඳ දර කඳක් නම් නැත්තම් වටිනා කියන ලීයක් නම් මොකද කරන්නේ, මිනිස්සු ටක් ගාලා ඒකට ලී ගහලා නැත්තම් පීනලා ගිහිල්ලා අර දර කඳ තමන්ගේ ගෙදර ගෙනියනවා. උළුහුවක් හදන්න හරි මොනවා හරි දෙයක් හදන්න, තමන්ගේ ලී භාණ්ඩයක් හදන්න මෙන්න මේ දර කඳ ගන්නවා. අන්න ඒ වගේ මේ භික්ෂුවකගේ ජීවිතෙත් නැත්තම් මේ භාවනා කරන යෝගාවචරය, ආධුනික යෝගාවචරය මේ කාලයක් භාවනා කරද්දී මේ ආධුනික යෝගාවචරයෙක් වුණත් ප්‍රවීණයෙක් වෙන්න ගන්නවා. නැත්තම් මේ භාවනාව දිගට දිගට වඩින සතිය වැඩෙන්න වැඩෙන්න මේ වටේ පිටේ ඉන්න මිනිස්සුන්ට තේරෙනවා මෙයාගේ මොකද්දෝ අර මලක් පිපුණා වගේ සුවඳ දැනෙනවා වගේ මේ මිනිස්සුන්ගේ යම්කිසි දැනීමක් තියෙනවා. මෙයා හොඳයි, නැත්තම් මේ ස්වාමින්වහන්සේ හොඳයි, නැත්තම් මේ පුද්ගලයා ගාව මොනවදෝ තියෙනවා. ඉතින් මොකද කරන්නේ, මේ පුද්ගලයා ගාවට ලං වෙලා සලකලා නැත්තම් මොනවා හරි දෙයක් කරලා මේ පුද්ගලයාගෙන් මේ දේ අහගන්න හරි නැත්නම් මේ පිරිසකට කියලා දෙන්න හරි කොහොම හරි එයාලා කියනවා මේ මේ පොයේ වැඩසටහන් කරගන්න පුළුවන් ද අපිට, නැත්නම් මේ අපිට ගෙන්න ගන්න පුළුවන් ද ස්වාමීන් අපේ පන්සලටත් ස්වාමීන් වහන්සේලා කවුරු හරි. ඒ වගේ වික්ෂුවකට ගොඩාක් ආරාධනා එන්න ගන්නවා අර ඒ තියෙන දැනුවත්භාවයත් එක්ක නැත්නම් ඒ පුහුණුවත් එක්ක. ඊට පස්සේ ආධුනික යෝගාචරයන්ට මට මතකයි මං ගිහි වෙද්දිත් මං ගිහිල්ලා රජමහ විහාරයක බණක් කියන්න ආරාධනා කරා. මට අවුරුදු 22ක් විතර තියෙද්දි මම බැලුවා දැන් මේ පන්සලේ මේ හාමුදුරුවෝත් ඉන්නවා. පොඩි හාමුදුරුවෝත් ඉන්නවා, ලොකු හාමුදුරුවෝත් ඉන්නවා. නමුත් මම ගිහිල්ලා තමයි භාවනා වැඩසටහනක් කරන්නේ. දැන් මට ඊට පස්සේ ඒ භාවනා වැඩසටහනට කලින් ගොඩාක් මම දහම් පාසලේ හැමතැනම වැඩසටහන් කරා. ඊට පස්සේ මේ ආරාධනාව ආවා මට පන්සලෙන්, ආරාධනාව රජමහා විහාරයක ගිහිල්ලා ගොඩාක් කට්ටිය හිටියා. ඉතින් මාත් පොඩි එකා වුණාට මාත් මයික් එක අරන් ඉතින් භාවනාව කියලා දීලා ස්ටේජ් එකෙන් බිමට බහිද්දිම මට ආවා මේ ඇවිල්ලා ඒ පිරිස ඇවිල්ලා පිරිකරක් පූජා කරා. දැන් වඳින්න බැරි හින්දා එහෙම පිරිකර පූජා කළා. මට දැන් වාහනයක් ලැස්ති කරලා ඒ වාහනේ එනකම් මම අර පිරිකර අතේ අරගෙන මං හිමීට ඒ ශාලාවේ පිටිපසට ගියා. මම දැන් ගිහියා, මං ශාලාවේ පිටිපසට ගිහිල්ලා මං ඒ ඇස් දෙක වහගෙන ඒක පිරිකර ටිකක් උඩට කරලා ඇස් දෙක වහගෙන මම ප්‍රාර්ථනා කරා ආය ජීවිතේටත් මේ වගේ වැඩසටහන් මට කරන්න නොලැබේවා කියලා. මං දැන් මට ඒක කොහොම මට ඒ අදහස ආවද කියලා කොහොම හරි ඒ ඊට පස්සේ මං ගෙදර ගියා. එදායින් පස්සේ මට මේ මෙතෙන්ට එනකම්ම වැඩසටහන් කරන්න හම්බුන්නේ නැහැ. මොකද මං දැනගත්තා ඒ මම ඒ පොඩ්ඩක් භාවනා කරනවායි කියලා ඒ කාලේ දැනගද්දි මුළු අහලගම් හතේම වැඩසටහන් ඉන්න ගත්තා. මිනිස්සු මාව හොයාගෙන ඉන්න ගත්තා. ඊට පස්සේ ගෙදර වැඩසටහන් කරන්න ගත්තා. ඉතින් මට තේරුණා මම පිරිවෙහෙන විදිය නැත්තම් මට මේක දරන්න බැරි බව. මේ මට ඒකෙදි තේරිච්චින්ද මම එදා ඒ ප්‍රාර්ථනාව එහෙමමයි ආයෙ මහණෙනකම්ම ඒ වගේ වැඩසටහනක් ආවේ නැහැ. මට ඒක කොහොම මට තේරුණාද කියලා මට දැනෙන්නේ නැහැ. නමුත් මට මේ සූත්‍රය කියවද්දි තේරෙනවා මම බේරිච්ච විදිහ මෙන්න මේ කරගෙන යද්දි මිනිසුන්ට තේරෙනවා මේ මිනිස්සයා මොකද්ද මේ වෙනසක් තියෙනවා. මේ මිනිස්සයා කැළඹෙන්නේ නැහැ, ප්‍රශ්නාවට වැඩි කැළඹීමක් නැහැ, මූණ දෙනවා. සහ මේ මිනිස්සයාගේ දෙන උත්තර අපිට ගොඩක් අපේ හදවතට ගැළපෙනවා. ඉතින් ඒකත් එක්ක ගොඩක් වෙලාවට මිනිස්සු අපිට ලඟ වෙනවා, මිනිස්සු අපෙන් උපදෙස් ගන්න උත්සාහ කරනවා, මිනිස්සු අපිට ප්‍රෝග්‍රෑම් කරනවා, අපිව ෂෙඩියුල් කරනවා. එතකොට අපේ ගමන නවතින්න පුළුවන්. ඉතින් ඒ වගේ අර දරකඳ මුහුදට යන්නේ නැහැ වගේ මෙන්න මේ ගඟේ නවතින එක හේතුවක් තමයි මේ මිනිසුන් විසින් ගැනීම. ඊට පස්සේ 6 වෙනි එක සඳහන් කරනවා මේ නොමිනිසුන් විසින් ගැනීම කියලා. නොමිනිසුන් විසින් ගැනීම කියන්නේ අපේ ගොඩක් වෙලාවට මම දැකලා තියෙනවා මේ එක උදාහරණයක් කිව්වොත් අපේ එක සාමින්වහන්සේ කෙනෙක් හිටියා. ඒ සාමින්වහන්සේ මේ මහාන වෙලා තියෙන්නේ නැත්තම් මේ සිල්පද රකින්නේ උපසම්පදා සීලය රැකලා තියෙන්නේ තුසිතේ නෙමේ යාමේ නෙමේ නිම්මාන රතියේ ඉපදෙන්න. නිම්මාන රතියේ ඉපදෙන්න තමයි මේ සාමින්වහන්සේ මේ සීලය රකින්නේ. ඉතින් ඒ හම්බුණාට පස්සේ මේ මෑතකදී හම්බුණාට පස්සෙත් මේ සාමණේර කියනවා මගේ නම් අදහස ඉතින් නිම්මාන රතිය යන ඉතින් කරන පින් ටික ඇති කියලා කිව්වට පස්සේ මට ඊට පස්සේ මතක් වුණා මේ සප්තමෛතුන ධර්මයේ කියලා භාගතුන් වහන්සේ සූත්‍රය සඳහන් කරනවා මේ සිවුරු ඇර යාමට හේතු වෙන කරුණු. ඉතින් ඒකෙදි අන්තිම එක තමයි මේ බ්‍රහ්මචර්ය රැකීම දිව්‍ය ලෝකේ යන්න නැත්තම් දෙවියෙක් වෙන්න හිතාගෙන බ්‍රහ්මචර්ය රැකීම මේ සප්තමෛතුන් ධර්මයේදී සිවුරු අරහැයාමට හේතුවක් වෙනවා කියලා බාගතුණන් සඳහන් කරනවා. ඉතින් මම මේ සාමණේරයෙක් දිහා හොඳට බලපුවාම මේ සාමණේර සාමණේර නමුත් උපසම්පදා වෙලා ඉඳලා තියෙනවා. උපසම්පදා වෙලා සාමණේර වෙන්න හේතුව වෙන්නේ අම්මණ්ඩි කෙනෙක් එක්ක ගිහිල්ලා තියෙනවා. ඉතින් ඒකෙදි ඊට පස්සේ සාමණේර වෙලා නැවත මේ මහණ වෙලා තියෙනවා. ඉතින් කවදාවත් මේ ආත්මෙදී ආය නැවත උපසම්පදා වෙන්නත් බෑ පරාජිකා වුණාට පස්සේ. නමුත් මේ පරාජිකාවට හේතුව වෙන්නේ මෙන්න මේ නිවන කියනවා වගේ දැඩි නැත්තම් දැඩි වීරයක් අර විරියට කර විරිය කිරීමට අවශ්‍ය නැහැ. දිව්‍ය ලෝකේ යනවා නම් ওই සාමාන්‍ය සීලයක් රැකගෙන ඉන්න පුළුවන්. එතකොට හිතෙනවා මේක නම් මොකද්ද මේ පොඩ්ඩක් මේ සිවුරු ඇරලා ගියාට මොකද අහපෝ වෙන්න පුළුවන් කියලා හිතිලා සිවුරු ඇරලා යන්න පුළුවන්. ඒ වගේ නැත්නම් ඒ වගේ ලාමක දෙයකට මෙන්න මේ මහානකම කරන්න එපා කියලා භාගතුන් සඳහන් කරන්නේ මේ නිවන වගේ ගැඹුරු දෙයක් නැත්නම් ඒ වගේ දැඩි අදිස්ථානයක් එක්ක තමයි මේ මේක මහාන ජීවිතයට නැත්තම් සිවුරු දාන්න ඕනේ. අපි සිවුරු දාදී සිවුරු උඩ අත් දෙක උඩ සිවුරු තියාගෙන කියන්නේ සබ්බ දුක්ඛ නිස්සරණ නිබ්බාන සච්චිකරණත් ආයි මං කාසාව දත්වා කියලා. මෙන්න මේ දුක නැත්තම් දුක නැති කිරීමර නැත්තම් මේ නිවන් දකින්න අපිට සිවුරු දෙන්න කියලා. ඉතින් නමුත් මම ගිහිල්ලා පිරිවෙන් වල වැඩසටහන් කරද්දී ආමුදුනේ මේක කියලා ගත්ත සිවුරෙන් දැන් කරන්නේ නිවන් දකින්න එකද කියලා පොඩ්ඩක් මතක් කරලා දෙන එක විතරයි කරන්නේ. මේ සිවුරු දාගත්තේ නිවන් දකින්න කියලා හිතාගන්න මතක් කරගන්න සහ මේ සිවුර නිවනට නැතුව පාවිච්චි කරන්න යන්න එපා. එතකොට අපි යන්න වෙන්නේ අපායට කියලා මම පොඩි මතක් කිරීමක් ඒ සම්මින්වහන්සේලාට කියන්නේ. මට මේක පස්සේ දැනගත්තට තමයි තේරුණේ මේ බ්‍රහ්මචර්ය වෙන වෙන දේවල් වලට රැක්කොත් කවදාවත් ඒක දරන්න බෑ. ඒ සිවුර නිවනටම හේතු වෙච්ච එකක්. ඒකින්ද ඒක දරන්න පුළුවන් දෙයක් නෙමේ නිවන නැතුව. එතකොට පිරිහෙලා අපි දන්නෙම නෑ යනවා. ඉතින් ඒකත් මේ ගොඩක් වෙලාවට මේ මම දැකලා තියෙනවා මේ උපාසක අම්මලගෙත් මේ මගේ නම් මේ තුසිත යන්න තමයි බලාපොරොත්තුව කියලා සිල් රකින්න නැත්තම් භාවනා කරනවා. ඒක තමයි මේ මෑත ඉතිහාසයේ තිබ්බේ. නිවන් දකින්න එකක් ගැන කතා කරේ නෑ. නමුත් ඒ ගොඩාක් පරණ අම්මලගේ තියෙන්නේ ඔය දිව්‍ය ලෝක යන කතන්දරය. ඉතින් ඒකත් එක්ක මේ වැඩේ කරන්න බෑ. එතකොට ලොකු විරියක් ගන්නෙ නැහැ දිව්‍ය ලෝක යන්නනේ ඔය ඉතින් පින්වත් දහමක් කරගෙන ඉන්න එක ඇති කියන එක හිතේ වැඩ කරන හින්දා මේ ලොකු විරියක් නැත්තම් මේ අරමුණ මෙනෙහි කරලා ඒ අරමුණ විපරිණාමයේ වෙද්දීන උක්කාරය කලන්තය නැත්තම් මේක එපා වීම ඒක දරන්නේ නැහැ. ඊට වඩා ලේසි ඕන් ඔය බෝධි පූජාවක් තියාගෙන ඉන්නවයි කියන එක. අන්න ඒක තුල අර නිවනට යන මාර්ගයේ ඇවිහිරෙන්න පුළුවන්. නැත්තම් හොඳටම ඇත්තටම නිවන් දකින්න කියලා හිතාගෙන මහාන වෙච්ච පුද්ගලෙක් වුණත් සාමින් වහන්සේ කෙනෙක් වුණත් ටික කාලයක් යද්දී අර මිනිස්සුන්ගේ බෝධි පූජායි දාන මානානම්මණන් එක්ක ඒකටත් එක්ක ඇලිලා මේක ටික මේකට තියෙන විරිය කිරීම නැත්තම් මේකට තියෙන විවේකයට තියෙන අකමැත්ත එක්කත් එක්ක එපා වීමත් එක්ක තමන්ගේ සිවුරු ඇරලා යන්න පුළුවන්. නැත්තම් මේ ගමනින් අයින් වෙන්න පුළුවන්. අර ගඟේ නොමිනිසුන් විසින් ගැනීම නැත්තම් අර දරකඳ දෙවියන් විසින් ගැනීම වගේ දෙයක් සිද්ධ වෙනවා කියලා භාගතුනා සඳහන් කරනවා. ඊට පස්සේ සඳහන් කරන්නේ හත්වෙනි එක විදිහට නැත්නම් මේ ඊළඟ එක විදිහට මේ සුලියකට අසු වෙලා මේ දර කඳ ගහගෙන යන්න පුළුවන්. මේ සුලියට උපමා කරන්නේ මේ පංචකාමය. ඒකට ඇත්තටම සුලියකට උපමා කරන්න වටිනවා. ඒකේ ලස්සන උපමාවක් භාගතුනා විසින් මේක ගලපන්නේ. ඒකට හේතුව මේ පංචකාමයට අහු වුණා කියන්නේ සුලියට අහු වුණා වගේ අපිට ඇඩ්‍රස් එකක් හොයාගන්න බෑ. කොහාටද කැරකෙන්නේ, කොහෙද අපි නවතින්නේ, ඒක කිසිම දෙයක් හොයාගන්න බෑ. ඒ තරම්ම භයානකයි පංචකාමය. ඒකට නිකමට කියනවා මේ අද කාලේ හොඳම දේ තමයි පංචකාමයේ භාගයක් තියෙන දේ තමයි ස්මාර්ට් ෆෝන් එක. ස්මාර්ට් ෆෝන් එක ළමයෙක්ට දුන්නත් මේ චූටි මේ අවුරුදු 3 4 ළමයෙක්ට දුන්නත් ඌත් මත් වෙනවා. ඌත් අඳන්නේ නැහැ, මොකවත් බලන්නේ නැහැ, අර ෆෝන් එක දිහා බලාගෙන ඉන්නවා. ඒ තරම්ම ඒකේ තියෙන රූප, ඒකේ තියෙන වර්ණ සටහන් මේ ස්වභාවික වර්ණ සටහන් වලට වඩා බොහොම තියුණුයි, බොහොම වර්ණවත්. ඉතින් ඒකේ ඒ වර්ණයේ සටහන මේ සාමාන්‍ය ස්වභාවික පරිසරකේ ගන්න බෑ. ඉතින් මේ පොඩි එකේ පවා අඬනවා ෆෝන් එක අතින් ගත්තට පස්සේ. හේතුව අර තියෙන වර්ණවලට, ඒ තියෙන ශබ්දවලට, ඒ තියෙන ඒ ක්වොලිටි කියලා, ක්වොලිටි සවුන්ඩ් කියලා අපිට දෙනවා. නැත්තම් ඒ 8D 9D 16D කියලා සවුන්ඩ් දෙනවා. ඒක කොහෙන්ද ඇහෙන්නේ කියලා හිතාගන්න බැරි තරම් දියුණු කරලා තියෙනවා තාක්ෂණය. ඉතින් ඒ වගේ රූප, ශබ්ද, ගන්ධ, රස, ස්පර්ශ ඔක්කොම තියෙන දෙයක් තමයි මෙන්න මේ ෆෝන් එක කියන එක. ඉතින් මනසත් ඊට පස්සේ ඒකෙම දුවනවා. ඊට පස්සේ ඉතින් ඇටච් බාත්รูම් එකක් විතරයි අඩුයි කියලා සඳහන් කරනවා. ඒ තරමටම මේ ස්මාර්ට් ෆෝන් එකකින් අපේ පංචකාමයේ කොච්චර අවශ්‍යනවද කියලා අන්නේ සුලියකට අහු වුණා කියලා තේරෙන්නේ නැහැ ෆෝන් එක අතට ගත්තට පස්සේ. ඉතින් අන්නේ වගේ මේ බ්‍රහ්මචර්ය රකිද්දි ගොඩක් වෙලාවට වික්ෂුන් වහන්සේලටත් වෙන්නේ ටික කාලයක් කරගෙන යද්දී වාහන හම් වෙනවා, සැප හම් වෙනවා, කුටිය මේ දායකෙන් හොඳට හදලා දෙනවා. ඊට පස්සේ මේ පංචකාමයේ චුට්ට අපිට තේරෙනවා මේ ගොඩක් ස්වාමීන් වහන්සේලා එළියට ගියාට පස්සේ ආශ්‍රය කරද්දී මේ පොඩි පොඩි දේවල් වලින් තමයි අපිට මේ යෝජනා ගේන්නේ, ආදර ආරාධනා කරන්නේ. මෙන්න මේක දැන් උතනින් මෙතෙන්ට යනවා නම් ඉතින් ඕක දෙවුරු වහන්න ඕනේ නෑනේ, තනි උරේ ඇතිනේ කියලා මේ පොඩි පොඩි දේවල් වලින් අපිට තේරෙනවා අපේ සීලය චූටි චූටි අපිටත් නොදැනී කැඩි කැඩි යනවා. ඊට පස්සේ අපිට මේ මෙහෙම ගියා නම් හොඳයි, අපිට දැන් බස් වල යන්න බෑ, වාහනයක් තිබ්බොත් හොඳයි කියන අර වගේ චූටි චූටි දේවල් වලින් අපි පංචකාමයට අහු වෙනවා, තේරෙන්නේ නැහැ. ඊට පස්සේ අහු වුණාට පස්සේ සුලියට අහු වුණා වගේ අපිට ඒකේ ඇඩ්‍රස්ුත් නැති වෙලා යනවා. ඉතින් ඒක ගොඩක් වෙලාවට සුලියකට උපමා කරන භාගතුන් වහන්සේ අර දර කඳ සුලියකින් ගහගෙන යනවා කියලා මොහොතට යන්න කලින් නැති වෙලා යනවා, නැත්තම් මොහොතට යන්න බැරි වෙනවා කියලා කියනවා වගේ. නැත්තම් මේ නිවනට යන්න බැරි වෙන්නේ මෙන්න මේ සුලියකට හසු වීම, පංචකාමයට හසු වීම කියලා සඳහන් කරනවා. ඊට පස්සේ භාගතුන් වහන්සේ අන්තිම එක විදිහට සඳහන් කරන්නේ ඇතුළත කුණුවීම. ඇතුළත කුණුවීම කියන එක ගොඩාක් වෙලාවට අපිට වෙනවා. මේ භාගතුන් වහන්සේ සඳහන් කරන්නේ මේ වික්ෂුවක් වුණාට අපිට මේක භාවනා කරන්න ගත්තට පස්සේ සෑහෙන කාලයක් මේක භාවනා කරන්න මේකේ එච්චර දෙයක් නැහැ. නැත්තම් මේකේ මහ ලොකු දෙයක් නෑ. ආනාපානේ බලන් හිටියත් එකයි නැතත් එකයි. ඒක සමාල්ලවට නැතුව යනවා, ඒක ආයේ එනවා. ඉතින් මේකෙන් මොකද්ද මේක කරලා ඇති වෙන සිතේ කියලා ගොඩාක් අය අහනවා. නමුත් ඇත්තටම ගත්තට පස්සේ අවුරුදු දෙකක් ආපස්සට කල්පනා කරලා බලද්දී නැත්තම් භාවනාවක් අවුරුදු දෙකක් භාවනා කරපු කෙනෙක් පස්සෙන අවුරුදු දෙකකට කලින් මම හිටියේ කොහොමද කියලා කල්පනා කරොත් බලුවොත් ලොකු වෙනසක් තියෙනවා. පැහැදිලුව වෙනසක් තියෙනවා. ඒක එයා පිළිගන්නවා. නමුත් මේ මේ මේකම කරලා හරියනවද කියලා අහනවා. දැන් වෙන්නේ ටික කාලයක් කරගෙන යදි මේක එපා වෙනවා. නැත්තම් මේකට තියෙන අර මුලින් මුලින් තියදී ආනාපානේ වෙනස් වෙනවා. ආනාපානේ රස්නේ සීතල ගතිය දන්නවා. මේක විචිත්‍රයි. නැත්තම් භාවනාවත් බොහෝම සැහැල්ලුවක් දැනෙනවා. මේක විචිත්‍රයි. මේක නැත්තම් මේක හරි සාන්තිකරයි. නමුත් ටික කාලයක් කරගෙන යදි මේ සාන්තිකර ගතිය නිකන් මේකේ තියෙන විචිත්‍ර ගතිය ටික ටික බොඳ වෙලා යනවා. නැත්නම් කෝක කරත් එකයි මේක කරත් එකයි නැතත් එකයි කියලා නිකන් උපේක්ෂා මට්ටමකට එද්දි ගොඩාක් අය මේ දේ අතාරිනවා. ගොඩාක් සංඝයාට වෙලා තිනාවන් දැකලා තියෙනවා. මිනිස්සනෝනේ වික්ෂුන් වහන්සේලා මං ඇස් පනා පිට වෙච්ච දේවල් ටිකක් තමයි. ඉතින් ඒ වගේ ටික කාලයක් එපා වෙලා පොඩි පොඩි දේවල් වලින් එපා වෙන්නේ. ඊට පස්සේ මේ එපා වීමත් එක්ක ඇතුළතින්ම හට ගන්නවා මේ මේවා මොනවා හරි කරලා මේක රැකිලා ඉන්න එක හොඳයි කියලා පොඩි පොඩි වැරදි කරන්න ගන්නවා. ඊට පස්සේ අනික් අයගේ වැරදි පේනවා සහ ද්වේෂයටපත් වෙනවා. ඊට පස්සේ අනික් අයට ඇඟිලි දික් කරන එක තමයි ගොඩාක් කරන්නේ. ඊට පස්සේ ටික ටික දන්නේ නැහැ තමන්ගේ ඇතුළෙන්ම කුණු වෙනවා. නැත්තම් ඇතුළෙම පල් වෙලා මේකේ මේකේ දිගටම ඉන්නවයි කියන එක තේරුමක් නැහැ කියන මානසිකත්වයේ ඇවිල්ලා කියන්නේම නැතුව යන්නේ. මේ වගේ වැඩක් වුණා දන්නේත් නැහැ ගියානකම් කියන්නේම නැහැ ගිහිල්ලා හොයන්නත් බෑ. අපිට හොයාගන්නත් බෑ. අපි පොලිස්ට්‍රියන්ටියක් දාලා තමයි හොයන්නේ. ඒ තරමටම ඇතුළත කුණුවීමක් ඇති වෙලා. ඉතින් ඒක ඒ පුද්ගලයාට තේරෙන්නේ නැහැ. අපිට පිටින්දන් බලද්දි තේරෙනවා මේ පුද්ගලයාගේ ලොකු වෙනසක්. ටික කාලයක් යද්දි මේක කුණු වෙලා නැත්තම් එපා වෙලා මේක සිගුරු දමල ගහලා යන මට්ටමටම හිතෙන. ඉතින් ඒක ඒක සාමාන්‍ය යෝගාවචරයටත් ගිහි යෝගාවචරයටත් පොදුයි. මේක ටික කාලයක් යද්දි මේකේ ප්‍රතිඵල නැහැ. මේකේ වැඩක් නැහැ. මේට වඩා වටිනවා මේ නිකන් ඉන්නක නැත්තම් වෙලාවක් නැහැ කියලා වගේ මෙන්න මේක චුට්ට චුට්ට තමන්ගින් මේ භාවනාව ඈත් වෙන හැටි පොඩි කාලයක් යද්දි. ඒක හැම කෙනාටම වෙන දෙයක්. ඊට පස්සේ මොකද කරන්නේ? ආයේ නැවත පෙට්‍රල් ගහගෙන නැත්තම් බණක් අහලා කොහෙන් හරි නැවතත් ආයේ ඔන්න දඩිමඩි ගහලා ආයේ භාවනාවටපත් වෙනවා. එතකොට අර ගොඩාක් පෙට්‍රල් පුච්චන්න ඕනේ. ඇයි? මොකද අර සෑහෙන කාලයක් කරේ නැත්තම් ආයේ කරන්න පටන් ගත්තට පස්සේ ගොඩාක් මහන්සි වෙනවා. එතකොට ආයේ එපා වෙනවා. ඉතින් මේ වගේ රැලි වලට යනවා. ඉතින් ඒක එක දිගට කොච්චර එපා වුණත් මේ කම්මැලි වුණත් මේක දිගට එක දිගට කරගෙන යන්න කරගෙන යන පුද්ගලයාට තමයි මේකේ රහ කවදා හරි මේ නිවනට යන්න නැත්නම් මේකේ අනිත්‍යතාවයේ මේකේ විපරිණාමය දැකලා බය නැතුව ඕනෑම දෙයක් ඕනෑම අරමුණක් ඇවිල්ලා යනකම් බලන් ඉන්න පුළුවන් තරම් මරණයේ අත්දැකීමත් බලන් ඉන්න පුළුවන් මට්ටමටම දියුණු වෙච්ච යෝගාවචරයට තමයි අර මොහොතට යන්න පුළුවන් නිවනට යන්න පුළුවන් මේ සංසාර ගමනෙන් එතෙරෙන්න පුළුවන් කියලා මෙන්න මේ වගේ ලස්සන උපමා හතක් දීලා අටක් දීලා මේ භාගතුන්වන් සඳහන් කරනවා. මෙන්න මේ විදිහට තමයි මේ දරකඳ මුහුදට යන කොච්චර නවතින තැන් තියෙනවද? ඒ නවතින තැන්වල නවතින්නේ නැතුව දරකඳ මුහුදට යනවට වඩා අමාරුයි මේ නිවනට යන එක. නිවනට යදිත් මෙන්න මේ එතරත් මෙතරත් ආධ්‍යාත්මික බාහිර සලායතනත් නන්දි රාගයත් අස්මිමානියත් මේ ගිහියන් විසින් වැඩි ආශ්‍රය කරන්න ගිහිලා තමන්ගේ සමන සාරුප්‍ය නැතිවීමත් නැත්තම් මේ බ්‍රහ්මචර්ය දිව්‍ය ලෝකයන්ට පැතීමත් එක්ක බ්‍රහ්මචර්ය රැකීම ඒ වගේම මේ මේ පංචකාමයට ගොදුරු වීමත් ඇතුළතින් තමන් දේශ සහගතව මේක කලකිරීමත් කියන මෙන්න මේ කරුණු ටිකත් එක්ක තමන් අර නිවනෙන් ඈත් වෙන හැටි භාගතුන් වහන්සේ මේ සූත්‍රයේ සඳහන් කරනවා. ඉතින් මේ ටික තමන්ගේ හිතට අරගෙන තමන් කොහෙද මේ මේ දේවල් එක්ක නැවතිලා ඉන්නේ නැත්තම් මේ දේවල් ප්‍රයෝජනට ගැන අරගෙන කොහොමද මේක එක දෙකට අත නෑර කරගෙන කරගෙන ගිහිල්ලා බලාපොරොත්තු තියාගන්නේ නැතුව මේක කොහොම හරි පලාපේක්ෂාවකින් තොරව මේ දෙක කරලා නිකම්ම තමන් මමයා නැති වෙන තැනට නැත්නම් අනාත්ම තැනට අනාත්මය අවබෝධ කරගන්න අද දවසේ ධර්ම දේශනාවත් හේතු වාසනා වේවා කියලා සීල දෙනාටම ප්‍රාර්ථනා කරනවා.
වහන්සේට ඉතාමත් පිං සිද්ධ වෙනවා අපට ඉතා වටිනා ධර්ම දේශනාවක් කිරීම සම්බන්ධයෙන්. දැන් අපිට මම මේ පොඩි දැනුම් දීමක් කරන්නම්. මේ අපේ මේ Zoom chat section එකේ මම ෆයිල්ස් දෙකක් අමුණලා තියෙනවා සතිමත් වීම සම්බන්ධයෙන් පුහුණු කිරීමේ උපදෙස් සහිත. ඒ සඳහා ලින්ක් කොහෙන්ද ගන්න පුළුවන්? ඒ වගේම ඔබගේ වාර්තාව කමඨහන් වාර්තාව එවීම සඳහා ඊමේල් ලිපිනයකුත් ඒ වගේම Google form mail address එකත් ඒ දෙකම මේ සඳහන් කරලා තියෙනවා chat section එකේ තියෙන මේ උපදෙස් මාලාවේ. ඒ කියවා බල ඒ download කරගෙන කියවා බලන්න. ඒ වගේම දැන් අද අපට ප්‍රශ්න කිසිවක් ලිඛිත ප්‍රශ්න කිසිවක් ලැබිලා නැහැ. ඒ කෙසේවත් නදීප් මහතාට මම යොමු කරනවා මේ ප්‍රශ්න ඒ අවස්ථාව කරගෙන යන්න කියලා. ඒ බාර අරගෙන.
අවසරයි ස්වාමීන් වහන්ස, තිරුවන් සරණයි.
තෙරුවන් සරණයි.
අද ස්වාමීන් වහන්ස අපිට ලිඛිත ප්‍රශ්න නෑ. මං සම්බන්ධ වෙලා සිටින අයකින් ඉල්ලා සිටිනවා වහන්සේගේ අවසර ඇතුව වාචික ප්‍රශ්න තිබෙනවා නම් කරුණාවෙන් ඉදිරිපත් කරන්න කියලා. කපිල මහත්මා අත ඔසවා තිබෙනවා, අන්මියුට් කරලා ප්‍රශ්නය ඉදිරිපත් කරන්න.
අවසරයි ස්වාමීන් වහන්ස, තෙරුවන් සරණයි.
තෙරුවන් සරණයි.
මම ආනාපාන සතිය කරගෙන යනකොට එක අවස්ථාවකදී ඒක يعني උස්ම ගන්න එක තහර ගන්න එක නැත්නම් උදරයේ සිදුවෙන හැකිලිම පිම්බීම කියන එක නොදැනියන අවස්ථාවක් වෙනවා. ඒ අවස්ථාවේදී ඒකම ඉන්නද, එහෙම නැත්නම් අයිමත් හිතලා ආනාපාන සතියට පැමිණෙන්න ඕනද කියන එක ස්වාමීන්
වහන්ස? නෑ, එතකොට දැන් අපි අර මුහුදු වෙරළේ හරහට අපි ගැඹුරට යද්දී බෝට්ටුවේ බෝට්ටුව මුලින්ම බොහෝම වේගකින් තල්ලු කරලා තමයි අර රැල්ල ගසාගෙන රැල්ල කාගෙන බෝට්ටුව ටිකක් මුහුදේ මැදට දාගන්නේ. ඉතින් නමුත් මුහුදේ මුල හරියේ වෙරළේ පුදුමාකාර රැල්ලක් තියෙනවා, අපිට මුහුදට යන්න බැරි තරම් වේගෙන් අපිව මේ පැත්තට අරගෙන එනවා. ඉතින් ඒ වගේම පුඩු ඕලාරික ගතියක් තියෙනවා ආනාපානේ මුල. ඉතින් ඒක බොහොම ශීඝ්‍රයෙන් වෙනස් වෙනවා, එහෙ මෙහෙ වෙනවා, ලොකු වෙනස්කම් ටිකක් තියෙනවා. නමුත් අර මුහුදේ මැදට යන්න යන්න වගේ මැද තියෙනවා වෙනස්කම් නැහැ. ඒක නිකන් නොදැනී යන මට්ටමක්, ඒක සියුම් වීමක් සිදු වෙනවා. නමුත් අපිට වෙරළට නම් එන්න ඕනේ, අහපෝ වෙරළට එන්න ඕනේ. වෙරළට එන්න ආසයි නෑ. නමුත් අපිට මුහුදේ ගැඹුරට තේරුම් ගන්න නම්, මුහුදේ මැදට යන්න නම් මීට එහෙම්මම ඉස්සරහට යන්න ඕනේ. මුකුත් කරන්නේ නැතුව මේ නොදැනෙද්දි නොදැනෙන බව දැනගන්න කොහොමද මම මේකට සතිමත් වෙන්නේ කියලා. ඒ කියන්නේ ඒක තුල සතිමත් වෙලා ඒක කොහොමද මම මේ ඒ ගත්ත අරමුණ නැති වෙච්ච දිහාම නැත්තම් මේ කයේම අවධානය තියාගෙන අර නැති වෙච්ච එකේ එහෙමම ඒක දිනු කරගෙන යන්නේ, ඒ තැම්පත් භාවය කෙලසන් නැතු එහෙමම තැම්පත් භාවය දිගටම දිනු කරන එක තමයි කරන්න ඕනේ. ඉතින් මම අහනවා ඒ ආනාපානේ දැනෙන සතියයි ආනාපානෙ නොදැනෙද්දි තියෙන සතියයි අතර කෝකද Tamanට වටින්නේ නැත්තම් ත්‍රීව්‍ර කියලා තේරෙන්නේ?
ත්‍රීව්‍රත් කියලා තේරෙන අතර නොදැනෙන වෙලාවල තමයි ගොඩක්
කරගන්නේ. එතකොට සතිය වැඩිපුරම අවධානය වැඩි කරලා සතිය හොඳට වැඩි කරලා දිනු කරලා බලන්න ඕන තැන එතන. එතකොට අපේ සතිය දියුණුවත් වෙන්නේ අන්න එතන. එතකොට තේරේ ටික කාලයක් මේ මොනවත් නොදැනෙනවා කිව්වට ඒක තුළ ලොකු ක්‍රියාදාමයක්, ලොකු ඇතුළත වැඩසටහනක්, නැත්තම් අර බොනට් එක ඇරියට පස්සේ ඇන්ජිම වැඩ කරන විදිය ප්‍රේන්නේ, ලොකු ভাইබ්‍රේෂන් එකක් එක අන්න ඒ වගේ ඇතුළකට ගිහිල්ලා මේකේ ටික ටික අපිට පෙන්නයි මේක ඇතුළේ වැඩ කරන විදිය. ඉතින් අන්න ඒකින්ද තමයි තියෙන පුළුවන් තරම් අර මේ ගැඹුරකට යන්න දෙන්න. අපි කරන්නේ ගොඩාක් කාලවලට මේ ඉතිහාසයේ තිබෙත් ඕක ඔච්චර යන්න එපා, ටක් ගාලා ආයෙ කයට දාලා මේ ආනාපානේ බලන්න, නැත්නම් පිම්මිය හැකිලවන්න, නැත්නම් හොඳට හුස්ම ගන්න කියලා තමයි කියන්නේ. නෑ, ඒක වැරදි. ඒකින්ද හොඳට ওই විදිහට තැම්පත් වෙන්න දෙන්න. තැම්පත් වෙලා හොඳට සතිය වැඩි කරලා හොඳට අවධානයෙන් බලන්න මොනවද ඇත්තටම මගේ ඇතුළේ වෙන්නේ කියලා. එතකොට ලොකු ගැඹුරකට අපේ හිත සමාධිගත වෙනවා, නැත්නම් සතිමත් වෙනවා, නැත්නම් විරිය වැඩි වෙනවා, ප්‍රඥාව වැඩි වෙනවා. ඉතින් ওই ටික ඉන්ද්‍රිය බල හැදෙන්න නම් බය නැතුව ඉදිරියට යන්න ඕනේ, ওই විදිහට කරගෙන යන්න. ඒක පිළිබඳව මම හිතන්නේ ගැටලු සහගත තත්වයක් නැහෙනේ.
එහෙමයි, හැමදෙන්නම.
ඔව්, එතකොට සක්මනේ කොහොමද?
සක්මන ඇත්තටම ස්වාමීන් වහන්සේ මම වැඩි කරන්නේ නැහැ. මම මොකද මම මේ ඇත්තට මම මේ අර මේ සර්ජරි එකක් කරලා කාමරේ ඉන්නේ දැන්නක.
ආ හා
හා. මට කිඩ්නි ට්‍රාන්ස්ප්ලාන්ට් එකක් කරලා ඉන්නේ මේ එළියට යන්නත් බැ මේ දවස්වල.
ඔව්.
මම මේක තමයි කරේ ඇත්තටම.
ඔව් නෑ, එහෙමනම් සක්මන අවශ්‍ය නෑ. ඇඳෙද්දිම මේ ඇඳේ නිදාගෙන උනත් මේ දේ හොඳට බලන්න පුළුවන්. බලන්න පුළුවන් තරම් මේ කයේ දැනෙන වේදනාවවත් බය නැතුව ඒ වේදනාව ඇති නැතිවීමත් බලන්න පුළුවන්. කයේ ආනාපානේ බලන්නත් පුළුවන්. ඉතින් ඒකෙදි තමන්ට දැනෙන්නේ මොකද්ද? ඒකත් එක්ක හොඳට බලන්න ඕනෑම අරමුණක් හොඳට බලාගෙන ඉද්දි ඒක අඩු වැඩි වෙලා ඊට පස්සේ මීට නැති වෙලා යනවා. නැති වුණාට පස්සේ සමහරවිට අපි නින්දට වැටෙනවා. නින්දට වැටෙන්න හේතුව අර සතිමත් භාවයේ නැහැ, අර ඇත්තට ත්‍රීව්‍ර තැනදී. ඒක අපි දැනගන්න ඕනේ මේ යන්නේ හිමීට ගැඹුරකට. ඒකෙන්ද අපි හොඳ ඇලර්ට් වෙන්න ඕනේ. හොඳ අවධානයෙන් ඉන්න ඕනේ. එතකොට තමන්ට තේරෙයි ඔය කොයි එකත් එකයි. කොයි අරමුණත් එකයි, වේදනාවත් එකයි, සිතවිල්ලත් එකයි, ආනාපානෙත් එකයි, වෙන්නේ එකම දේ නැතු වෙන එක. මේ Nirodha Satti එකේ ඔක්කොගෙම එකයි. නැත්නම් මේ නැති වෙදී, ආනාපානෙ නැති වෙද්දිත්, සිතවිල්ලක් ඇවිල්ලා නැති වෙද්දිත්, සද්දයක් ඇහිලා නැති වෙද්දිත් ඔක්කොම එකයි. රසක් ඇවිල්ලා නැති වෙද්දිත් ඔක්කොම එකයි. නමුත් අපිට මේ නැතිවීම බලලා පුරුද්දක් නැති හින්දා තමයි අපි මේ පුරුදු කරන්නේ ආනාපානය හරහා. ඒක හින්දා ඔහොම ඇඳේ ඉද්දි හොඳට බලන්න මේ ඇති වෙන නැති වෙන හැම දෙයක් දිහාම හොඳ අවධානයෙන් බලන් ඉන්න, කිසිම කෘතිමව කිසිම දෙයක් කරන්න යන්න එපා. ස්වභාවික දේ බලලා රිපෝට් කරන්න පුළුවන් නම් පොතක් ලියන්න, ලියලා ඒකේ වැදගත් කරුණු ටික මේ වගේ අපි සාකච්ඡා කරමු ආයෙ නැවතත් හම් වෙන දවසක.
එහෙමයි හම්බුනේ.
තෙරුවන් සරණයි.
තව ප්‍රශ්නයක් අද දෙකක් ඇසවිලා තිබෙනවා ස්වාමීන් වහන්සේ. මම මුලින්ම නාමන්ත තන්ත්‍රිගේ මහත්මයාගෙන් ඉල්ලා සිටිනවා ප්‍රශ්න ඉදිරිපත් කරන ලෙස.
අවසරයි ස්වාමීන් වහන්සේ. තෙරුවන් සරණයි. බොහොම ස්තුතියි. ස්තුතියි නදීප්. තෙරුවන් සරණයි ස්වාමීන් වහන්සේ.
තෙරුවන් සරණයි.
මගේ ප්‍රශ්නේ ස්වාමීන් වහන්සේ, දැන් සාමාන්‍යයෙන් රාග ද්වේෂ මෝහ කියලා තුනක් සඳහන් කරනවා. දැන් මේ මේ ක්‍රමයට සතිය දියුණු කරනකොට මෝහය කියන එක ගැන යම් අවධානයක් යොදන්න ඕනද? ඒක හඳුනගන්න විදිහ කොහොමද? මම සාමාන්‍යයෙන් නම් හිතාගෙන හිටියේ මෝහය කියන්නේ මේ නිවනින් ඈත් කරන දෙයක් සිතේ දියුණු වෙනවා නම් ඒක මෝහයට සම්බන්ධයි. ඒ කියන්නේ නිවන වැසෙන නැත්නම් චතුරාර්ය සත්‍ය අවබෝධය කියන එක ගැන හිතේ තියෙන යම් විශ්වාසය සහ යම් සුළු හෝ ප්‍රත්‍යක්ෂ හෝ ආසන්න ප්‍රත්‍යක්ෂ දෙයක් බවක් හෝ ඒ සිතේ තියෙන ස්වභාවය මේ යටට යවනවා නම්, අඩු කරනවා නම් ඒක මෝහයට සම්බන්ධ සිතිවිල්ලක් කියලා මම හිතාගෙන හිටියේ. දැන් මේ ක්‍රමේදී තේරෙනවා මෝහේ නිවනට ලං වෙනවා කියන්නේ අවබෝධාත්මක වශයෙන් නිවන නිකන් පූර්ව ලක්ෂණ වශයෙන් දකිනා වගේ දෙයක් වෙනවා කියලා. එතකොට මේ මෝහ සිතිවිල්ලක් වගේ ධාරාවක් තියෙනවා නම් ඒකේ තියෙන සැර ගතිය අඩු වෙනවා කියලා තේරුම් යනවා. මේ ඒ ගැන සවිනාංශිකෙන් තව ටිකක් විස්තර දැනගන්න කැමතියි සවිනාංශ අවසරයි.
ඔව්, ඒකේදී ගොඩක් වෙලාවට ওই රාගදේශ කියන දේ ලස්සන උපමාවක් ගන්න ලොකු සංහංශෙත්. එතකොට තව උපමා කීපයක් තියෙනවා ඒකට. ඉතින් ඒකේදී මම තේරෙන උපමාව ගන්නම්. අර ලොකු සංහංශ කියන්නේ සීසෝ එකක දෙපැත්ත රාගදේශ කියලා ගන්න පුළුවන්. නැත්තම් ඔය හිත ගොඩාක් විසිරෙන එකයි, ගොඩාක් තැම්පත් වෙලා ගැඹුරට යන එකයි අන්ත දෙකක්. නැත්තම් සීසෝ එකේ දෙපැත්ත ගන්න පුළුවන්. ඒ වගේම රාගයේ දේශයේ වගේ දෙපැත්ත ගන්න පුළුවන්. මේකේ එන්ඩෙන්ඩ මැදට එදි නැත්තම් සීසෝ එකේ දෙපැත්තේ ඉඳගන්නේ නැතුව අර ඒක පොළොවට සම්බන්ධ වෙලා තියෙන කණුව ගාව හිටියොත් හොඳට බලන්න පුළුවන් පොඩි ভাইබ්‍රේෂන් එකක් තියෙනවා. නැත්තම් එන්ඩෙන්ඩ අර සීසෝ දෙපැත්ත තරම් ඉහළ පාත යන්නේ නැහැ. නමුත් චූටි මේ හෙලවීමක් තියෙනවා. ඉතින් වෙන්නේ අපේ භාවනා කරද්දී මුලින් මුලින් අර ගොඩාක් රාගදේශ තමයි අපිට තේරෙන්න ගන්න. අපි ගොඩාක් මලපයින චරිතයක් නැත්තම් තරහා යනවා මට කියනවා, නැත්තම් මගේ රාගසිතුවිලි ගොඩාක් එනවා කියලා කියනවා. ඉතින් මේ ටික යෝගාවචරයට එන්නෙන් අඩු වුණාට පස්සේ තමයි අර සීසෝ එකේ මැදට එනවා වගේ උපේක්ෂාවට එන්න ගන්න. ඒ කියන්නේ මොන අරමුණත් එකයි, මං ඒක අරමුණ දිගේ දිගට යන්නේ නැහැ. පොඩි දුරක් ගිහිල්ලා අරමුණ හැල්ල යනවා. ද්වේෂයත් එච්චරයි. ද්වේෂය ආවට පස්සේ ද්වේෂෙත් මහා වෙහෙසක් දැනෙනවා. ද්වේෂය කරන එකත් අතහැරලා දානවා. එතකොට මේ මේ රාග කරන එකත් ඒකත් නිකම්ම අතහැරලා යනවා. මේ දෙකම ස්වභාවිකව අතහැරෙන්න ගන්නවා. වැඩි දුර යන්නේ නැහැ. එතකොට නවතින්නේ උපේක්ෂාව. උපේක්ෂාව කියන එක නිකන් මෙලෝ රහක් නැති නිකන් ඒක අඳුර ගන්න බැරි වුණාට පස්සේ මොකද්ද කියලා හොයා ගන්න බැරි තරම් දෙයක්. හැබැයි මෙන්න මේ උපේක්ෂාවේදී නැත්තම් අර සීසෝ එක මැද කණුව තමයි අවිද්‍යාව කියන්නේ. නැත්තම් මේ අවිද්‍යාව උඩ තමයි මේ සීසෝ එක මැද පිහිරලා තියෙන්නේ. නැත්තම් මේ උපේක්ෂාව පිහිරලා තියෙන්නේ, උපේක්ෂාව යට තියෙන්නේ අවිද්‍යාව. ඒ කියන්නේ උපේක්ෂාවට එන්න ඕන අවිද්‍යාව දැනගන්න. නැත්තම් අන්ත දෙකේදී කවදාවත් තේරෙන්නේ නැහැ මෝඩකම. එතකොට මේ මෝහය කියන්නේ මෝඩකම. එතකොට මේ උපේක්ෂාවට ආවොත් තමයි අර අවිද්‍යාව තේරෙන්නේ. නැත්තම් මේ මෝඩකම කියන්නේ දැන් ඒ උපේක්ෂාවට ආවට පස්සේ තේරෙනවා යකෝ මේ මේ නිකන් ඉද්දිය ගොඩාක් අරමුණු ඇවිල්ලා යනවා. ඇවිල්ලා යනවා. ඇවිල්ලා යනවා. ඉතින් එකක්වත් අපිට අදාළත් නැහැ. අපිට යෝජනා කරාට ඒක ස්ථිර කරේ නැත්තම් කිසිම ප්‍රශ්නිකුත් නැහැ. මේවා මේවා පස්සේ යන්න ඕනෙත් නැහැ. නමුත් මේ මොකද්දෝ අර මේ අපිට ඉන්න බැරි ගතියකට නැත්තම් නිකන් අර මේ ඇතුළත තියෙන නිකන් ඇදීලා යන ගතියකට ගිහිල්ලා අරමුණක් එක්ක පොරබදනවා. නැත්තම් රාගෙන් හරි දේශයෙන් හරි. නමුත් අර උපේක්ෂාවෙන් ඉද්දි තියෙනවා මේ හොඳට තේරෙනවා මේ බොහොම වේගෙන් වෙනස් වෙනවා. වෙනදට වඩා අරමුණක් අල්ලන ගතිය අඩුයි. ටක් ටක් ගාලා මේකේ අරකේ මේකට මේකේ මේකට මේ විදිහට බොහොම ශීඝ්‍රයෙන් එන්න ගන්නවා. එතකොට සමාල්ලාට අප්පිරිය ගතියක් එනවා. මොකද බොහොම වේගෙන් හිත වෙනස් වෙනවා. නමුත් එකක්වත් අල්ලන්නේ නැහැ. නමුත් මේ පුද්ගලයාට තේරෙන්නේ නැත්තම් මේක උපේක්ෂාව නැත්තම් මෙතන තමයි මෝඩකම තේරුම් ගන්න ඕන තැන කියලා. නැත්තම් කියන්නේ මේක අරමුණක් අර මෝඩ විදිහට අපි ගිහිල්ලා අල්ලන හැටි. මේ 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 තේරෙන්නේ නැතිව කියන්නේ මේක මේක මොකද්ද කියලාවත් තේරෙන්නේ නැහැ. ඒක අරමුණ අල්ලලා තමයි තේරුම් ගන්න උත්සාහ කරන්නේ. යකෝ මේක මේ මම යට වුණානේ කියලා. ඉතින් යෝනිසෝ මනසිකාරය කියන්නේ මෙන්න මේ හටගද්දිම, දෙයක් හටගද්දිම දැක්කට පස්සේ අර තමන්ගේ අවිද්‍යාව කියන එක නැති වෙලා යනවා. නැත්තම් මේ මෝඩකම නැති වෙලා යනවා. යකෝ මේ හටගත්තට වඩා වේගිකින් නැති වෙලා යනවා. මේ නැති වෙලා යන්න කලින් අපි ඒකෙන් කතන්දරයක් හදාගෙන තව ඊළඟට එන රූපය හෝ සද්දය අල්ලගෙන අර කතාවම දිගටම කරගෙන යනවා. නැත්තම් ඒ දකින දැකීමම අරගෙන යනවා. ඒක ඉතින් අර අපිට තේරෙන්නේ නැහැ මේ 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 අපි ඒක අර අනික් කලින් දැක්ක රූපේ අතෑරියා කියලා තේරෙන්නේ නැහැ. සහ ඒක නැවත නැවත මානසිකාරය තුලින් හිමීට ඊළඟ රූපයට සම්බන්ධ කරනවා. මෙහෙම දිගටම අපි දකින උදේ ඉඳන් රෑ වෙනකන් දකින රූප එක වැලක් වගේ සම්බන්ධ කරගෙන අපි යනවා. මෙන්න මේක තමයි යටිවීම යන මෝහය. ඉතින් ඒකෙදි ගොඩාක් වෙලාවට ඔය රූපවාහිනිය වල එහෙම ත්‍රාසය ජනක දේවල්, එතකොට නිකන් අද්භූත දේවල්, අන්න ඒවට ගොඩාක් අපි කැමති වෙන්නේ. අර අර මේ 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 රාගයේ දේශයේ දනන නැත්තම් ගහ ගන්න නැත්තම් ලව් කරන ෆිල්ම් වලට වඩා ටිකක් දියුණු අය ටිකක් ඒවට කැමති නැති බොහෝ පිරිසක් කැමති අර අභිරහස් ඒවට නැත්තම් ආධ්‍යාත්මික يعني අද්භූත දේවල් වලට අභිරහස් දේවල් වලට කැමති. අන්න එතන තමයි තියෙන්නේ මෝහය. ඉතින් ඒකෙදී ඒක තියෙන්නේ ටිකක් උපේක්ෂා මට්ටම. නැත්නම් රාගයේ දේශයට ගොඩක් අය ඒ කට්ටිය කැමති නෑ. නමුත් අර හිමීට උපේක්ෂාවට ගිහින් තියෙනවා. ගිහින් තිබ්බට එතනදී තමයි ගොඩක් අය දික්ටිගත වෙන්නේ. මේක මෙහෙම දෙයක්, මේක මෙහෙමයි මෙහෙමයි කියලා අර බාහිර රූපයත් එක්ක අපේ ඇතුළත කතාවක් හදනවා. ඒ බාහිර රූපේ සම්පූර්ණ අදාළ නෑ. නැත්නම් අපේව තරහ ගස්සන්න එන අපි කියනවා මේ මේ පුද්ගලයා මාව තරහ ගස්සන මේ පුද්ගලයා හින්දා තමයි මට එපා වෙන්නේ. මේ පුද්ගලයා තමයි මාව මේ ජොබ් එකත් එපා කරවන්නේ මට තරහ ගස්සනවා කියලා. නමුත් ඒ පුද්ගලයා අදාළ නැහැ කිසිම අයුරකින් අපේ හිතේ තියෙන තරහට. මේක තමයි ශුන්්‍යතාවය කියන්නේ. නැත්තම් මේ කෙටිම කිව්වොත් රූපය නාමයට, නාමය සෝයත්තයි රූපයෙන්, රූපය සෝයත්තයි නාමයෙන්. ඒ බාහිර පුද්ගලයා කොච්චර කිව්වත් අපි ඇහෙන්නේ නැහැ වගේ ඉන්න පුළුවන්. නැත්තම් අපේ ඇත්තටම කන් දෙක ඇහෙන්නේ නැත්තම් අපිට අදාළම නැහැ කියන දේවල්. අපිට කන් දෙක ඇහෙන්නේ නැහැ වගේ ඉන්න පුළුවන් නම් ඇත්තටම අර කියන දේවල් අර ඔළුව මේ ඔටුව මේ කාන්තාරයේදී ඔළුව කාන්තාරයේ ඔළුව පොළවස්සේ ගහගත්තට ගහගන්නවා කුණාටුවක් එද්දී. එතකොට ඒ කුණාටුව වැලි කුණාටුව ඔළුව උඩින් යනවා, මුගේ ඔළුව බේරෙනවා. අන්න ඒ වගේ අපිට පුළුවන් නම් මේ අර බැනුම් රාග දේවල් අර ඔළුව උඩින් යන්න අපිට ඔළුව පාත් කරන් ඉන්න අපිට ඒ එතනදී අපිට බේරෙන්න පුළුවන්. අපිට මේක මේ 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 තේරුම් ගන්න පුළුවන්. නමුත් අපි අපි හිතන්නේ නැහැ මේ බාහිර පුද්ගලයේ සම්බන්ධ නැහැ කියලා. අපි කියන්නේම මේ 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 මුන් හින්දා තමයි මට ජීවත් වෙන්න බැරි, මේ කට්ටිය හින්දා තමයි මට භාවනා කරන්න බැරි කියලා. ඉතින් අන්න ඒ විදිහට අර බාහිර දෙයකට අර ශුන්්‍යතාවයේ තේරුම් ගන්න බැරිකම අර ඒක තේරුම් ගන්න පුළුවන් වෙන්නේ අන්න අර වගේ උපේක්ෂාවකට ඇවිල්ලා. ඉතින් එතකොට තමයි තමන්ගේ වැඩ කරන මෝහය තේරෙන්නේ. ඉතින් ඒක ටිකක් අර මේ ඉස්සරහට යද්දි තේරෙන දෙයක්. ඔය මාන්නේ එහෙම කියන දේ අල්ලන්න මම අර මුලින් අල්ලන්න පුළුවන් ගොරෝසු මාන්නේ පුළුවන්. නමුත් මේ අස්මාන සීනියට තියෙන මමයා වැඩ කරන විදිහ අල්ලන්න මේ අනාගාමී වලටත් එහා යන්න ඕනේ කියනවා. ඉතින් ඒ තරම් ගැඹුරු විදිහට තියෙනවා මේ වැඩ කරන විදිහ. නමුත් අපිට මුලින් මුලින් තේරෙනවා පොඩි පොඩි දේවල්, පොඩි පොඩි තැන් වලින් ඒක ඒක එන්න එන්න වර්ධනය වීමක් විසක් අඩුවීමක් වෙන්නේ
නැහැ. එහෙමයි සොයනස, බොහෝ දුරකට පැහැදිලි වුණා. මේ එතකොට දැන් මෝහයට රාගයේ ද්වේෂයේ යම් කිසි සම්බන්ධයක් වගේද තියෙනවද ස්වාමිනා?
ඔව් පැහැදිලිව. මේ කියන්නේ ඒ කියන්නේ මෝහය කියන එක ඒ ඒ රාග කියන චෛතසිකය, රාග කියන චෛතසිකය આવොත් ద్వේෂ කියන චෛතසිකය එන්නේ නැහැ. ඒක පැහැදිලිවම රුපියල් කාසිය දෙපැත්ත වගේ. එතකොට ද්වේෂයේදී රාගය එන්නේ නැහැ. හැබැයි මේ ద్వේෂයේ රාගය කියන හැම එකකම මෝහය තියෙනවා. මෝහය කියන චෛතසිකයේ මේ දෙකේම තියෙනවා. ඒ කියන්නේ මේ මෝඩකම හිඳ තමයි අර දෙකට යන්නේ. ඊට පස්සේ මේ උද්දච්ච කුක්කුච්ච විචිකිච්ඡා කියන ඒවාලත් මෝහය තියෙනවා. මේ මෝඩකම හිඳ තමයි ඒක හැම සිතකම තියෙන්න පුළුවන් මේ මේ චෛතසිකයක්. මොකද මේ මේ මෝහය හිඳ තමයි අපි සංස්කාර කරන්නේ. ඒ කියන්නේ යටින්ම සියුම්ම තියෙන දේ තමයි මෝහය. ඉතින් ප්‍රඥාව ප්‍රඥාව එන්න ඕනේ මේ මෝහය සම්පූර්ණයෙන් කැඩෙන්න. ඒකෙදි කියනවා මේ මේ ඔය කරුණාව මුදිතාව කියන චෛතසික දෙක තියෙද්දි කවදාවත් ප්‍රඥාව කියන චෛතසිකේ පහළ වෙන්නේ නැහැ. ඒකට හේතුව වෙන්නේ කරුණාව මුදිතාව කරන්නේ අපි සතේ පුද්ගලයේ කර්මණු කරගෙන. ඉතින් ඒ මට්ටමට දියුණු කරත් මදි. ඒ මට්ටමට දියුණු කරලා කරුණාව මුදිතාව වර්ධනය කරන්න ඕනේ. ඒ වර්ධනය කරන්න ඕනේ අපේ කෙලෙස් ටික නැති කරන්න. නමුත් ඊට පස්සේ අනිත්‍යයට ගිහිල්ලා ප්‍රඥා චෛතසිකය ආවොත් තමයි අර ඔක්කොම මෝහය ටික ගලවලා යන්නේ. එතෙන්ට යනකම් හිමිට හිමිට දියුණු කරන්න ඕනේ. ඉතින් ඒ හැම පැත්තකම පැතිරලා තියෙන චෛතසිකයක් තමයි සබ්බජිත සාධාරණ චෛතසිකය මේ මෝහය. ඒ කියන්නේ කැලඹිලි හිත මෝහය ගොඩක් වෙලාවට ওই අකුසල වල වැඩ කරනවාමයි.
එහෙමයි ස්වාමීන් වහන්සේ. එතකොට දැන් අර දැන් පරියංකේදී වගේ අර හිස්තැනට ඇවිල්ලා හිස්තැන දිහා බලාගෙන ඉන්නකොට සමහරවිට එතන තියෙන ප්‍රණීත බවක්, ඒ ප්‍රණීත බවට කැමැත්තක් ඇති වෙනකොට එතන දැන් මට තේරුණා රාගයක් තියෙනවා. ඒ වගේම මේ කැමැත්ත තියෙනවා කියන්නේ දැන් මේ නිවනින් පහළ දෙයක් මේ කැමැතිලා තියෙන. එතකොට එතන මෝහයේ වැඩ කරනවා කියලා සියුම්ව තේරෙනවා. සහ ඒක හිස්තැනට කැමති වෙන මම දැන් මෙතන ඉන්නවා කියන තැන තුල මානයක් ටිකක් වැඩ කරනවා කියලා තේරෙනවා ස්වාමීන් වහන්සේ. එහෙමයි.
ඔව් හරිලු. මේ නමුත් වැඩේ තියෙන්නේ ප්‍රධාන දේ තමයි අපිට අර මේ දැන් ඔය හිස්තැන සහ ආනාපානේ නැත්තම් අපිට අපේ හිත වැඩ කරන්නේ අර කඩප්පුලි සිතුවිලි ටිකනේ, පාපකාරී සිතුවිලි ටික. ඒක නැති කරගන්න ගන්න අඩයක් තමයි මේ ආනාපානේ සහ හිස්තැන. ඉතින් ඒකින්ද මූලිකම යෝගාවචරයට කියනවා මේකට බොහොම කැමති, කියන්නේ බොහොම සාන්තිකර දෙයක්. ඒකින්ද මේකට කැමති වෙන එක ප්‍රශ්නයක් නැහැ. නමුත් මේක දැනගන්න මේකත් මේ කැමැත්තක් ඇති වෙනවා නම් මේක ඇති දෙයක් නෙමෙයි. හොඳට කැමැත්ත නැහැ කෝකත් එකයි කියන මට්ටමටම මම යන ඇති කරගන්න විදිහට ගත්තොත් අර ටික ඇත්තටම මේ සියුම් මෝහයක්. සියුම් හැබැයි ඒ ටික දැක ගන්න එතෙන්ට යන්න ඕනේ.
ඒ ටික එහෙම හැබැයි සවිනාසේ එතන නැවතුනොත් එතනත් අර දර කෑල්ල මේ වතුර
රැල්ල
එතන නැවතෙනවා ඊට පස්සේ.
ඔව් එතන නැවතෙනවා. ඒක අර ඒක තමයි ගොඩාක් යෝගාචරණට ඉලා තියෙන්නේ. මේ කාන්තාපාසේන වැඩිපුරම දෙයක් ඔතන නිවන කියලා හිතාගෙන ඉන්නවා. ඊට පස්සේ පොතුත් ලියනවා. ඊට පස්සේ කමටහනුත් දෙන්න යනවා. ඉවරයි සදා සොත්ති. ඉතින් යකෝ කැමැත්තක් එන්න පුළුවන්. ඒ කියන්නේ මෙහෙම දෙයක් තියෙනවා නේ. කෙලස් නැතිවීමක් ගැනනේ කතා කරන්නේ, නිවන ගැන. නමුත් මෙතන ඇතිවීමක් තියෙනවා. ඉතින් ඒක යාලට තේරුම් ගන්න උත්සාහ කරන්නේ. නමුත් මේක දිගට නැවත නැවත කරගෙන යද්දි තමයි තේරෙනවා අර කතා කරන දෙයක් ඉතුරු වෙන්නේ නැහැ. ව්‍යාකරණයට දානවා නම් මොනවා හරි දෙයක් කක්කා. ව්‍යාකරණයට මොනවා හරි දෙයක් දාලා මොනවා හරි වචන ටිකක් කියන්න යනවා කියන්නේම එතන කෙලස්. නමුත් මේව නොකිය ඉන්නත් බෑ. මේව කතා කරන්න ඕනේ. මොකද සම්මුති ධර්මත් එක්ක තමයි ගොඩාක් අපි කතා කරන්නේ. පරමාර්ථය ගියාට පස්සේ කතා කරන්න දෙයක් නැහැ. ඉතුරු වෙන්නේ නැහැ. දේවල් එනවා යනවා එච්චරයි. නමුත් මේක අර සම්මුති වශයෙන් කතා කරලා තමයි මේක තේරුම් කරන්න වෙන්නේ. එතකොට තමයි තේරුම් ගන්න යකු මේ දේවල් පාවිච්චි කරන්නේ. නැත්තම් මේ හිස් ස්වභාවය, නැත්තම් මේ ආනාපානේ, නැත්තම් ආනාපානේ නැතිවීම පාවිච්චි කරන්නේ ටූල් එකක් විදිහට අර කෙලෙස් වලට ගහන්න මිසක් ඒක ගිත කරේ තියන් යන්න නෙමෙයි කියලා. ඉතින් ඒක තේරෙන්න සෑහෙන කාලයක් මේක එක දිගටම කරන් යන්න ඕනේ. මේ අඩු ගානේ මේකවත් තිබ්බේ නැහැ ඉතිහාසේ. ආනාපානෙ තිබ්බෙත් නැහැ, ආනාපානෙ නැතිවීම තිබ්බෙත් නැහැ. ඔය කිසිම දෙයක් තිබ්බේ නැහැ. දැන් අපි සෑහෙන මේ පිරිස දිනුන වෙලා තියෙනවා මේ ලෝකෙම. දැන් මේ විදර්ශනාව මුල් බැහැගෙන යනවා අර ආනාපානෙත් එකයි, මේ සද්දෙත් එකයි, නැත්තම් මේ ආනාපානෙ නැතිවීමත් එකයි. හැම දෙයකම මේ ඇතිවලා නැති වෙන හැටි දකින්නේ කතා කරනවාද? එහෙම වේදිකාවක් හදලා තියෙනවා. ඉතින් ඒක මාරම වටින දෙයක්. ඉතින් ඒකෙහිඳ අපිට මෙහෙම කතා කරන්න පුළුවන්.
එහෙමයි ස්වාමීන් වහන්සේ. තව අන්තිම ප්‍රශ්නේ, දැන් එතන ඒ හිස්තන දිහා එහෙම බලාගෙන ඉන්න වෙලාවට කැමැත්තක් හිතේ ඇති වෙනවා නම් ඒ කැමැත්ත දිහා බලාගෙන ඉඳලා හිස්තන දිහත් බලනවා, කැමැත්ත දිහත් බලනවා, කැමැත්තෙත් තියෙනනේ ඇතිවීමයි නැතිවීමයි. දැන් සමහරවිට කැමැත්ත නැතුව යනවා, සියුම් වෙලා යනවා. එතකොට එතනත් එතන විපස්සනාවක් කරන්න පුළුවන්. ඒ තමන් දැන් හිස් අවකාශයේ තියෙනවා, හිස් අවකාශයට කැමැත්ත තියෙනවා, කැමැත්ත හැබැයි ඇති වෙනවා නැති වෙනවා. හිස් අවකාශය ගැන දැනීමක් සමහරට ඇති වෙනවා නැති වෙනවා. එතන විපස්සනාවක් කරගන්න හිටියොතින් අර එතනට මේ මෝහෙන් ඇලෙනවා කියන එක විපස්සනාවකින් පොඩ්ඩක් තල්ලු කරලා පැත්තකට කරන්න පුළුවන් වගේ දෙයක් තියෙනවා
නේද? ඒක පැහැදිලිවම ඒක වෙන්නේ එන්ඩෙන්ඩ අර ගැඹුරට යනවා. ඒ කියන්නේ මේ මුහුදේ එන්ඩෙන්ඩ යන්න යන්න ගැඹුර මිසක් මුහුරේ ගැඹුරට යන්න යන්න ඈත තියෙන සිටිජේ ඇතුළේ උද වතුර දඟලන්නේ නැහැ. ඒක හොයන්නත් බෑ. නිකන් පොඩි ভাইබ්‍රේෂන් එකක් විතරයි තියෙන්නේ. ඒකින්ද මේකෙත් ඇතුළට යද්දි ගොඩාක් දේවල් තේරෙන්න ගන්නවා. ඒකට ලස්සන උපමාවක් දුන්නා මේ ලොකු සංසි දවසක් කමටහන් ගද්දි මේ අර ලොකු බට්ටෙක් හිතන්න දෙපැත්තට වැනෙන. ඒ ලොකු බට්ටේ දෙපැත්තට වැනේද්දි අන්ත දෙකයි අපිට පේන්නේ. ඒ කියන්නේ වමට යනවා දකුණට යනවා. නමුත් මේක එන්ඩෙන්ඩ බැටරි බැහැලා හරි මැදට ආව කියනකොට මේ චලනයේ දෙපැත්තට ගොඩාක් දෙපැත්තට වෙන්නේ නැහැ. හැබැයි මැද චූට්ටක් චලනය වෙනවා. මැද චූට්ටක් චලනය වෙද්දි මේක දෙපැත්තට නෙමෙයි චලනය වෙන්නේ, චක්‍රාකාරව. ඒ කියන්නේ මැදට ලොකු කණුව මේ බෝලයක් බැඳලා ලණුවකින් දෙපැත්තට වැනුවට මැදට එද්දි මේ නැත්තර උන්චිල්ලාවේ මැදටදී සීසෝවේ මැදටදී ගදී පොඩි මේ වක් චක්‍රාකාරව තමයි මේ බට්ට කැරකෙන්නේ දෙපැත්තට නෙමෙයි. අන්න ඒ වගේ මේක මැදට එන්න ගත්තට උපේක්ෂාවට එන්න ගත්තට පස්සේ මේක මැට්‍රික්ස් එකක්. ගොඩාක් පැති පේන්න ගන්නවා, ගොඩාක් දේවල් දැනෙන්න ගන්නවා. මොකද මේ වැඩ කරන විදිය හොඳට තේරුම් ගන්න හදනවා. හැබැයි එතෙන්ට යනකම් මේක ටික ටික නැවත නැවත අර ආදුනිකයෙක්ම ආදුනික මනසින් අර කියන්නේ අලුත බැඳපු මනමාලි වගේ ඉන්න කියලා. అను అలుత బనపు మనమాలి గెదరట ఆపుకోమ నెందమ్మటత్ భయాయి, మామటత్ భయాయి, మినియటత్ భయాయి, గెదరి నేనల మసినాలటత్ భయాయి, ఒక్కటం భయాయి. హెబ్బాయి పొడి ఖాళీ అయిండోనే మాసాయి దిక అర ఒక్కమ ఎటకరగన్న నెందమ్మత్ భయాయి లేడిట, ఇటు అది మామత్ భయాయి లేడిట, మినిహత్ భయాయి లేడిట, అర ఒక్కమ ముళ్ళు గేమే ఎటపత్ కరగన్న ఎతకొట ఇవరాయి. అబ్బాయి ఆధునిక మనమాలి నెత్తం అర మేమి అలుత బంద మనమాలి కియన్ని ఏవాగే యోగావచర ఇండోనే కియన్ని అర హెమదామ నెవం మనసుకి మేక మేక మే 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 మేకట అర్త దక్కింది నెత్తం మేక గానే లుకు మాణ్యకి నెత్త తన్హావకి మేక అల్లగన్న తూ అర అని హెమదామ పొరుదు విధిట అర ఇందగేన ఆనాపాని బలనేక నెత్తం అర అహింసక విధిట ఏ దిహా బలనేక మే తీయనవనం ఇదిరియటమై యాన్ని
ఏమై స్వామినాస భూం పేదిలి భూం పిన్న భూం సే విసర కరాట తిరువన్ సరణ స్వామినాస అవసరై తిరువన్ సరణ
స్వామినాస తవాతక్ సువిధా తీనవా స్వామినాస అవసరైద ఇదిపత్ కరన్న
තිරුවන් සරණයි කියන්නේ.
එහෙම සරණ. බන්දුර සොයි සමහත්මයා ප්‍රශ්න ඉදිරිපත් කරන්න තිරුවන් සරණයි.
අවසරයි ස්වාමීන් වහන්ස. මට හුඟක් පැහැදුණා මගේ ප්‍රශ්නෙත් පොඩ්ඩක් තව යමක් ඇතුළත් කරන්න කියලා හිතුණා. ස්වාමීන් වහන්ස සක්මනක සක්මනක් ඉබේ කරනකොට එතකොට හිත පිට යනවා. එතකොට ගිහින් නැවතාවම ඒ ගැන සමහරක් කරලා කැමැත්තා සමහරක් අකමැත්තක් එහෙමත් නැතුවත් එනවා. ඒ වගේම පරිරංකේදීත් ආනාපාන සිවිම් වෙලා හිත තැම්පත් වීමක් විසිරීමක් ඒ වගේ වෙනවා. මම ධර්ම කාරණා කුමාරස කිව්ව ටිකට අමතරව එතකොට සවන්ස මේකේ මේ සංසිද්ධි වල දැන් මජ්ජ සූත්‍රයේ කියනකොට මේ අන්ත දෙක කියලා මැද අත්තරිනවා කියනකේ මත මේක සම්බන්ධ කරගන්නේ කොහොමද කියලා පොඩි විස්තරයක් කිව්වොත්.
ඒකෙදි දැන් ඒක තමයි කිව්වේ දැන් අපි දැන් මැදට එන්න ඕනේ අවිද්‍යාව තේරුම් ගන්න. මැදට එන්න ඕනේ අවිද්‍යාව තේරුම් ගන්න. එතකොට අන්ත දෙකෙන් කොහොම හරි අපි මේ මේ මොන ගැදහම් ගැටේ දාලා හරි අන්ත දෙක තේරුම් අරගෙන ටික කාලයක් කොහොමඩත් යද්දී ඒක ඒ දේවල් මේ තියරි මුකුත් දැනගන්න ඕනේ. යෝගාවචර ස්වභාවිකවම මැදට එනවා. නැත්තම් මේ ටිකක් අර ඒක ඒ මැදට එද්දි තේරුම් ගන්න ඕනේ ටිකක් කම්මැලිකම ගතිය වැඩි, නිදිමත යන ගතිය වැඩි, නීරස ගතිය වැඩි, එපා වෙන ගතිය වැඩි වෙන්න පුළුවන්. නමුත් මේක තේරුම් ගත්තොත් මේකයි මේ උපේක්ෂාවට යද්දි මේ මේ දේ කරප්පම් වීම වෙනවා කියලා මේක දිගට ප්‍රැක්ටිස් කරද්දී යාට දකින්න පුළුවන්. හරි මේ මේක මේකෙදි තමයි ගොඩාක් දේවල් මට දැනගන්න පුළුවන්. ලොකු පැතිකඩවල් ගොඩාක් පෙන්නනවා. ඉතින් මේකෙදි අර යෝගාවචරය තියෙන විශ්වාසය තමයි ඇති වෙන්න ඕනේ. මොකද මේ 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 යන්නේ ඉදිරියකට කියලා හරියට සුද්ධ කරගන්න ඕනේ කමට. එතකොට අර උපේක්ෂාවට පත්වීමම එයාට අර ජයග්‍රහණයක්. ජයග්‍රහණයක්. ඒකෙදි හරි අමාරුයි ඒක අර මේ 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 තියරිකින් කියලා දෙන්න. නමුත් මේ මේක මේක ගැන මේ අත්දැකීමක් එක්ක කතා කරොත් හොඳට පැහැදිලි කරන්න පුළුවන් මේ මේ දේ මේ යන්නේ උපේක්ෂාවටයි කියලා. ඉතින් ඒක මේ අත්දැකීමක් එක්ක කතා කරන්න පුළුවන් නම් ගොඩක් පැහැදිලි කිරීමක් කරන්න පුළුවන්.
අසමහස දැන් අපි තුම හිත අනපනසියුම් වෙලා හිත tempat වෙලා යනවා tempat කියන්නේ යනවා කියලා. එතකොට දැන් ඒක වෙලා ආයි හිත විසිරීමක් වෙනවා. ඒක සවනස්ස මේ tempat වීමයි විසිරීමයි අන්ත දෙකක් කියලා එහෙම සලකන්න පුළුවන්ද?
මොකද්ද? අන්ත
ඒක අන්ත දෙකක් විදියට සලකන්න පුළුවන් සවනස්ස. ඒ කියන්නේ දැන් අපි තුමු හිතේ ගින් tempat වේගෙනම යනවා. හිත අනපනි සිම් වෙලා. එතකොට ඒ අන්තෙකුයි ඊළඟට ආයි පාරක් ඒ හිතේ විසිරීමක් වෙනවා. එතකොට විසිරීම අනිත් අන්තේ. ඒ වගේ ඒක නිකන්
ඒකට හේතුව වෙන්නේ අර තැම්ප අපි ගොඩාක් වෙලාවට ගොඩාක් චරිත මට හම්බෙලා තියෙන අර තැම්පත් වීමට කැමැත්තක් එනවා. අපි හිත තැම්පත් කරගන්න බොහොම කැමැති. ඊට පස්සේ අර විසිරෙද්දි චරුචුරු ගන්නවා. අනේ මගේ හිත ගොඩාක් විසිරෙනවා ස්වාමීන් වහන්සේ මම මේ ඉතින් විසිරෙනවායි කිව්වට පස්සේ ගොඩාක් රාගදේශ වලට පත් වෙලා ඉවරයි. ඊට පස්සේ ගොඩාක් තැම්පත් වෙන්න ගියාට පස්සේ ගොඩාක් යාලා අර මේ 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 නිදිමත ගතියට නැත්තම් මේ තියෙන මේ සූස්තියකට පොඩි කැමැත්තක් තියෙනවා, සමාධියකට ඇලීමක් තියෙනවා. ඉතින් මේ දෙකම කැමැත්ත තියෙනවා නම් අකමැත්ත තියෙනවා නම් මේ දෙක දෙපැත්තකයි තියෙනවනේ අන්ත දෙක. ඒක හරි අමාරුයි තේරුම් ගන්න. මාතිතන් හිටියේ මේ 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 තැම්පත් වීම තමයි මේ මැද කියන්නේ කියලා. නෑ මේකේ අර මේ අන්ත දෙකේ තියෙනවා. නමුත් අපිට දැන් මේ මේ විදර්ශනා වඩනවා නම් සමාධියකටපත් වෙලා ධානයකටපත් වෙලා ධානයෙන් මිදෙන්න කියනවා. නැත්තම් මේක අර අපි හිත ඇලිලා තියෙන ඇලිලා හරි ගැටිලා හරි තියෙන එකෙන් මැදට එන්න ඕන මේක ඇති නැතිවීම දකින්න. පැහැදිලිද? ඔව්. එතකොට තමයි තේරෙන්නේ මේ අරමුණු ඇවිල්ලා කැමැත්ත ඇති වෙනවා අකමැත්ත ඇති වෙනවා. මෙන්න මේ තැම්පත් වීමයි විසිරෙන එකයි දෙකම එක ළඟ තියෙන්නේ. අපි ඇහිඳින එකයි එක්ක අපි මේ කතා කරන්න කියන එක තේරෙන්නේ මේ දෙක මාරු වෙන්න ඕනේ. මේ දෙක මාරු වෙවි යන්න ඕනේ. මේ මාරු වීම ස්වභාවිකව වෙනවා. ඇත්තටම පරියන්කෙක මුලින් ගොඩාක් වෙලාවට තැම්පත් වෙනවා. ඊට පස්සේ විනාඩි 40 35ක් සමහරට පැයක් විතර යද්දී ඔන්න අර තැම්පත් වීම නැති වෙලා ගිහින් විසිරෙනවා. ඊට පස්සේ මේ විසිරෙන එකත් එහෙම දරන් හිටියොත් තව ටිකකින් ආයේ තැම්පත් වෙනවා. හැබැයි අර මුල තැම්පත් වීම තරම් කාලයක් තියෙන්නේ නැහැ. ඒක එතකොට විනාඩි 15ක් විනාඩි 20ක් විතර අඩු වෙනවා. ඊට පස්සේ ආයෙ විසිරෙනවා. ආයෙ විසිරීම කොහොම හරි දරාගත්තොත් අන්න ආයෙ ඊට පස්සේ විනාඩි 10ක් විතර එන්න අඩු වෙනවා. තැම්පත් වීමත් අඩු වෙනවා, විසිරීමත් කාලය අඩු වෙනවා. ඊට පස්සේ මේක ගැඹුරටම ටික හැයන කාලයක් මේ කරන්න කරන්න තේරෙනවා මේ තැම්පත් වීම සහ විසිරීම කියන එක දෙකම එක ළඟ වෙනවා සහ මේ දෙකම එක හිතේ තියෙනවා. අපේ හිත ඒ තැම්පත් වෙන වෙලාවදී විසිරෙන එකට කැමති අය තැම්පත් වීමට කැමති නැහැ. නැත්තම් තැම්පත් වීමට කැමති අය විසිරීමට අකමැති අය ඒකට මේ තැම්පත් වීමට කැමති. ඊට පස්සේ විසිරීමේදී විසිරීමට අකමැති අය විසිරීමට අකමැති කැමති අය කැමති. ඉතින් ওই දෙක කැමැත්ත අකමැත්ත දෝලණය වීම සිදු වෙනවා මේක තුල. ඉතින් දෝලණය වීම සීග්‍රයෙන් සිදු වෙන තැනදී තමයි උපේක්ෂාව සීග්‍රයෙන්ම වැඩ කරන තැන. අර දෙපැත්තේ අන්ත දෙකෙන් ටිකක් මැදට ඇවිල්ලා මේක එක චිත්තක්ෂණයේ දෙපැත්ත කියලා දැනගත්ත දාට අන්න ඇවිල්ලා ඉතින් මැදම තමයි. කියන්නේ අර මේ යථාභූත ඥාන දර්ශනෙමිටම කිට්ටු වෙලා. එතකොට තමයි මේක හට ගැනීම සහ නිරුද්ධය කියන එක මේ සමුදේ වය කියන දෙකම දැක ගන්න පුළුවන්. සමුදේ මුලින්ම දැක ගන්නවා, ඊට පස්සේ වය දැක ගන්නවා. සමුදේ වය දෙකම දැක ගන්න වෙන්නේ අර මේ පරියන්ක කෙරෝලට යද්දි මේ දේවල් දැක. එතකොට ඉතින් ගොඩාක් වෙලාවට එපා වෙලා ඇඹරිලා දාඩිය දාලා මේ වෙන්න ඕන ටික වෙලා. නමුත් ඒක හරහා තේරුම් ගත්තට පස්සේ අන්තිමට මේක අමුතුම ඇතුළත ක්‍රියාකාරීත්වයක් නැත්නම් ඇතුළත අවදිවීමක් වැඩි වෙනවා. වැඩි වුණාට පස්සේ තමයි තේරෙන්නේ මේ කෝකත් එකයි කියන එක. ඒ මට්ටමට කමිටහන් සුද්දෙන්ඩත් ඕනේ, භාවනා කරන්නත් ඕනේ. මන්ද මං කියන එක පැහැදිලිද කියලා?
නෑ සමහරවිට කියන එක යම් ප්‍රමාණයකට තේරෙනවා සමහරවිට. එතකොට මට මගේ පැත්තෙන් ගත්තොත් කියන්නේ මේ කෙරවල් දෙකට, ඒ කියන්නේ විසිරීමටත් විසිරීමට කොහොමත් අපි කැමැත්තක් නැහැ නිසා වෙනස. ඒක තමයි කියන කැමැත්තත් අතහැරලා
අන්න
ඒකත් ඇරියාම එතකොට හිත ඒකත් ඇතරිගෙන ඇරිගෙන යනකොට හිත ඒ බොහොම තවදුරටත් එක මැද කොටසකට එනවා. සමහරවිට එතකොට මුල මැද අග බැලීම කියලා කියන්නේ මේ
ඔය කියන්නේ දැන් මුල කියන්නේ එතකොට ඔය හිතනකොට අපිට මේ හට ගන්න දෙයක්. ඒ කියන්නේ මේ ආනාපානෙත් එක බොහොම ප්‍රීතියක් හට ගන්නවා, සතුටක්, සැහැල්ලුවක්, සුඛයක්. මේක හට ගැනීම ගත්තට පස්සේ අග ගත්තට පස්සේ අග තියෙන්නේ හැම දෙයකම. රාගය හටගත්තත් නැති වෙලා යන්නේ නිකම්ම තැනකට, මොකුත්ම නැති තැනකට. දේශය හටගත්තත් ඒකත් හොඳට බලන් හිටියොත් ඒකත් නැති වෙලා යන්නේ නිකම්ම නැති තැනකට. ඊට පස්සේ ආනාපානය ගත්තත් කිසිම දෙයක් නැති තැනකට නැති වෙලා යනවා. ඒක ඇතුලේ ආනේ ගත්තත් නැති වෙලා යනවා. නැති වෙලාට පස්සේ මොකුත්ම නැහැ. මේ නැතිවීම ගත්තට පස්සේ කෝකෙත් එකයි කියනවා. ඒක නිරෝධ සත්‍ය, කෝකෙත් එකම රසයි. හැබැයි සමුදය ගත්තට පස්සේ ආනාපානය කියනවා, සිතවිලි කියනවා, සද්දයක් කියනවා. මේක ඇති වෙන හැටි වෙනස්, විචිත්‍රවත් සමුදේ. ඒකයි අපි රැවටෙන්නේ ගොඩාක් ජීවිතේ. අපි බලන්නේ මොවේ පැත්ත. හැබැයි මේ නැතිවීම පැත්ත ගත්තොත් කෝක නැති වුණත් යන්නේ මේ මෙලෝ රහක් නැති තැනකට. ඉතින් ඒ නැතිවීම බලන්න ගොඩාක් වෙලාවට අපි අකමැති. මේකෙදි මෙහෙම ගිහිල්ලා අර මේ නැති නැතිවීම සහ මේ අන්ත දෙකේ, නැත්නම් විසිරීම සහ තැම්පත් වීම කියන එකේ කැමැත්ත අකමැත්ත නැති වෙලා මේ මැදට ඇවිල්ලා මැදටත් ආවට පස්සේ තියෙන ඒකටත් තියෙන කැමැත්ත, ඒකත් තමන්ගේ නෙමේ කියාගන්න එක තමයි ගැඹුරුම දේ. නමුත් ඊට කලින් අපි මැදට ඇවිල්ලා ඒක හොඳට දකින්න ඕනේ. ඒක මැද කියන එක අඳුන ගන්න ඕනේ. ඒකයි අර මේ ධම්මදින්නා මේ රහත් තෙරණිය කියන්නේ මේ සැප පටන් ගද්දිත් සැපයි, සැපේ නැතිවීම ඇතිවීම සැපයි, සැපේ නැතිවීම දුකයි, දුකේ ඇතිවීම දුකයි, දුකේ නැතිවීම සැපයි. ඒකෙහිඳ මේ සැප නැති වෙද්දිත් ආය දුකට යන්නේ, දුක නැති වෙද්දිත් ආය සැපට යන්නේ. මේ දෙක දෙපැත්තට යනවා. හැබැයි එතකොට අහනවා මේ අදුක්කම සුඛේ නැත්නම් මේ මැද තියෙන එකේ සැප දුක මොකද කියලා. ඊට පස්සේ ධම්මදින්න තිරණංශ කියන්නේ මේ සැප දුක මැද එක, මැද උපේක්ෂාව අඳුනගත්තොත් එයා සැපයි. අඳුනගත්තේ නැත්නම් දුකයි. ඒකෙන් හින්දා මේ මැදට එද්දී ඒක අඳුනගන්න බොහොම අමාරුයි. ඒකටත් තියෙනවා සියුම් කැමැත්තක්. ඒක දකින්න ඒක අතරින්ද සෑහෙන, කියන්නේ අනාත්මයකට යන්න ඕන. නමුත් අර උපේක්ෂාවට එන්න ඕනේ මේ දෙපැත්ත දැන ගැනීම සහ මේකේ තියෙන යථාභූත ඥාන දර්ශනය දැකගන්න.
ප්‍රශ්න ඉදිරිපත් කරන්න. නෙවිල් කියන යුසනේම් එකෙන් ඉදිරිපත් කළා තිබෙන මහතා හෝ මහත්මිය ප්‍රශ්න ඉදිරිපත් කිරීමට අවස්ථාවක් තිබෙනවා.
අවසරයි ස්වාමීන් වහන්ස, මම ප්‍රශ්න ඉදිරිපත් කරන්නේ මගේ අම්මා වෙනුවෙන්.
ඔව් ඉදිරිපත් කරා.
මගේ අම්මා දැන් අවුරුදු 20ක 25ක ඉඳලා භාවනා කරනවා. මම හිතනවා අම්මා හොඳ ඒක හොඳට කරගෙන යනවා කියලා. නමුත් ගැටලුවකට මේ දැනට සුමාන දෙකකට විතර කලින් අම්මා මුණ පෑවා. අම්මා ට බුදුන් වඳිනකොට වටේට සුදු ඇඳගත් පොඩි ළමයි, ඊළඟට ලස්සන කාන්තාවන් පිරිමි අය වටේට අම්මා වටේ ඉන්නවා. භාවනා කරනකොටත් අම්මට එක පෙනෙන පටන් ගත්තා. ඉතින් ඒක නිසා දැන් අම්මා පොඩ්ඩක් භාවනා කරනකන් අතර කරලා තියෙනවා. මේ ස්වාමීන් වහන්සේ මේ අම්මට මේ වැඩසටහනට සහභාගී වෙන්න බෑ, අම්මට කන ඇහෙනවා අඩුයි. මං ඒකයි අම්මා වෙනුවෙන් ප්‍රශ්න උභාංශය ඉදිරිපත් කරන්නේ. උභාංශ කියන පිළිතුරක් මට අම්මට තේරුම් කරලා දෙන්න පුළුවන්
ඊට පස්සේ. ඔව් අම්මට කියන්න දැන් ඒ අම්මා දකින්න හිතින්නේ මේ දේ.
ඔව්
හිතන්න ඇත්තටම දැක්ක කියලා මෙහෙම පිරිසක් සුදු ඇඳගත්ත ළමයිට හිකුයි කාන්තාවට හිකුයි වටේ ඉන්නවා. එතකොට ඇත්තටම මේ වගේ පිරිසක් හිටියොත් අම්මට ඇත්තටම ප්‍රශ්නයක් නැහැ නේ.
ඔව්
ඒක රූපයක් විතරයි. ඒක රූපයක් විතරයි. නමුත් අම්මා මේක දකින්නේ හිතෙන්. තමන්ගේ සංඥා ටික, ඒ කියන්නේ කලින් දැක්ක සංඥා ටිකක් එක්ක ඒ සංඥා ටිකම නැවත අරගෙන හිතෙන් පෙන්නනවා මෙන්න මෙහෙම පිරිසක් ඉන්නවා කියලා. කියමුකෝ. එතකොට අම්මට කියන්න ඒ හිතෙන් දකින්න එකත් අර සාමාන්‍ය පිරිසක් හිටියා වගේම දැකලා රූපයක් විතරක් කියන එක ඒ මේ හිතට ගන්න කියලා. ඒක මොනවද, ඒ මොකද්ද, ඒ කොහොමද ඒක ඇති වෙන්නේ, මේක ඇත්තම මිනිස්සුද නැති මිනිස්සුද, මේක දිව්‍ය ලෝකෙන් ඇවිල්ලාද, ඒ කතා මුකුත් එපා. ඒක රූපයක් කියලා විතරක් දැක ගන්න. ඒක ඒ අම්මට කියන්න මේක රූපයක් කියලා. ඒක එච්චරයි, එතනින් එහාට ඒක ගැන හිතර කතා. හෙලෝ.
ඔය එහෙනම් සයන්ස් කියන්න.
ඔව් ඒක ගැන කතන්දර හිතර හදන්න දෙන්න එපා කියන්න. ඒක රූපයක් කියලා එච්චරයි. ඒක ඊට පස්සේ ඒ අතරදී බලන්න ආනාපානේ නැත්තම් තමන්ගේ පිම්බීම හැකිලිම කය කොහොමද දැනෙන්නේ කියන එක මේ වார்த்தාවට ඇතුළත් වුණා නම් හරි ලස්සනයි. ඒ කියන්නේ මේ ළමයි ටික මේ අර සුදු ඇඳ ගත්ත ටික පේද්දිත් කොහොමද ආනාපානේ වැඩ කරන්නේ, කය කොහොමද දැනෙන්නේ කියලා කිව්වනම් ටක් ගාලා හරි ලේසි. එතකොට මේ වார்த்தාව සම්පූර්ණයි. ඒකින්ද අනිත් දවසේ ওই විදිහටම කරලා බලන්න ඒ වෙද්දි ආනාපානේ මොකද, ඒ වෙලෙදි කයේ දැනීම මොකද කියලා ඒක හොඳට බලන්න. අරක රූපයක් කියලා විතරක් දැනගන්න. ඒක ඇතුළත ඒක වෙන්නේ අර ඒකෙන් අපේ හිත ඇතුළත කතා ටිකක් හදනවා. අන්න ඒක තමයි අපිව බය කරන්නේ, අපිව ප්‍රශ්න කරන්නේ, අපිව කොලොප්පම් කරන්නේ ඒක. නමුත් බලන්න ඒ වෙද්දිත් ආනාපානයක් තියෙනවා, ඒ වෙද්දිත් කය තියෙනවා. අන්න ඒකේ දැනීමත් එක්ක පුළුවන් තරම් ඉන්න බලන්න. අරක එච්චර සාමාන්‍ය පිරිසක් හිටියා වගේ ගණන් ගන්න
කියන්නේ. ඒ සමහරවිට ඒක පෙනීම එහෙම පේන්න හේතුවක් වෙනවා සන්නාංශ.
ඒක ගොඩක් වෙලාවට ඔය යෝගාවචරයන්ට වෙන දෙයක් තමයි ඔය මේ ආලෝක පේනවා. ඒ ඔක්කොම සංඥා මට හම්බෙලා තියෙනවා. ඒ කියන්නේ ඒක එක එක්කෙනෙක් එයාට මේ ඔය මම සෞදි වැඩ කරද්දී මේ භාවනා කරන්න දෙන්නේ නැහැ. මේ සෞදියේ භාවනා කරොත් බෙල්ල කපනවානේ. නමුත් අපි කරපු වැඩේ හඳුන් කුරක් පත්තු කරන්න හිඩ දෙනවා. අපි මේ සෙරප්පු එක තැනක ගලවලා තැන් තැන්වල ගලවලා අපි සක්මන් කරනවා. ආහුවම මොකද්ද කරන්න කියලා ජොගින් කියනවා. ඊට පස්සේ එක කාමරයකට එලා භාවනා කරද්දී එක එක්කෙනෙක් හිටියා. එක මේ ඒ කියන්නේ තරුණ මහත්තයෙක්. එයා කරගෙන යද්දී එයාට ඔයගේ පෙවුණා. ඊට පස්සේ මං කිව්වා හරි ඒක බලන්න එපා. ඒක ඇතුළත සංඥාවකින් හටගෙන අපිට පෙන්වන දෙයක් නම් ඒක බලන්නත් එපා. ඇත්තටම තියෙනවා නම් ඒත් ප්‍රශ්නයක් නැහැ. ඇත්තටම මිනිස්සේ කිටියනම් ඒත් ප්‍රශ්නයක් නැහැ. ඒකෙ හින්දා ඒක ගැන කතන්දර හදන්න නැතුව ආනාපානය ගැන විතරක් කතා කරන්න කියලා. අනේ මේ ළමයා ටික ටික භාවනා කරගෙන යද්දි අර තියෙන පේන ටිකත් ඒක ගැටලුවක් නැති වුණා. සහ ඊටත් පේන ගතියත් අඩු වුණා. ඒක ප්‍රශ්නයක් කරගන්න එපා. ඒ පෙනීම හෝ නොපෙනීම ප්‍රශ්නයක් කරගන්න එපා කියන දම්මට ඒක ප්‍රශ්නයක් කරගත්තාම තමයි මේ මේ වවාගෙන කන්නේ මිනිස්සු. ඒ කියන්නේ කියනවා මේක සයිකියාට්‍රික් ඉෂු එකක්, මේක සීසොපීනියා කියයි. ඔය මොකුත් ඕනේ නැහැ. ඒක රූපයක් කියලා දකින්නකො.
ඔව් මේක මොකද එක කෙනෙක් කිව්වා මට මේ කියන්නේ භාවනා කරන ක්‍රමයේ වැරදි නිසායි මේ වගේ දේවල් පේන්නේ කියලා. එහෙම ගැටලුවක්
නැහැ. එහෙම ප්‍රශ්නයක් නැහැ. ඔය වෙන්න බැරි දෙයක් නැහැ භාවනාවේදී. ඔය හිතන්නකෝ මරණ වේලාවේදී වගේ දෙයක් දැක්කා කියලා මොනව කරන්නද මේ වෙලාවේදී? කාගෙන් අහන්නද? ඔව වෙන්නේ නැහැ කියන්න බෑ මිනිස්සුන්ටනේ ඔව වෙන්නේ. හිත ඇස් දෙක වහගත්තාම නොපෙනෙන දෙයක් නැහැ. අපිට ඔය මේ වෙලාවට හොඳයි ඔය අම්මට තරුණගෙන අපිට එහෙම දැක්කනම් ඉතින් විනාසයිනේ. ඉතින් ඒ හැටි අපිටත් ඔය වේ නොපෙන්නව නෙමෙයිනේ. ඉතින් ඒ වැඩේ තියෙන්නේ අර අපි ඒකට හදන කතාව තමයි ප්‍රශ්නේ. සහ මේ වටේ පිටේ ඉන්න පිස්සු විහට්ටෝ වට අර්ථ දැක්වීම දෙනවා. මෙයා සයිකියාට්‍රික් එකක් ගාවට ගෙනියන්න අනම්මන. ඉතින් මේක යෝගාවචරයට පුළුවන් නම් මේක රූපයක් විතරයි ඒක ගැන කතන්දර කරන්න නැතුව ආනාපානේ බලන්න අන්න টොප්. ඒකින්ද ඊළඟ වார்த்தාව ගන්න අම්මගේ මහගෙන ඔයා ලියන්න ඔයත් කරන්න මේ ආනාපානෙට මොකද්ද වෙන්නේ, කයට මොකද්ද වෙන්නේ කියලා හොඳට ඒ ගැන විස්තර විතරක් වார்த்தාවක් ඇතුළත් කරන්න. ඊට පස්සේ වார்த்தාවේ අන්තිමට දාන්න ඕන් ওই කතන්දර ටික. එතකොට කමටහන් සුද්ධ වෙනවා.
ඒ
පැහැදිලිද?
පැහැදිලි සංඥාංශ.
ඒක වයෙන්ද වගේ සිම දෙකට. හරි.
වෙන අක්නම් බෑ ස්වාමීන් වහන්සේ. මට ප්‍රශ්නයක් අහන්න අවසර දෙන්න ස්වාමීන් වහන්සේ.
හරි.
ස්වාමීන් වහන්සේ අපි දැන් ඔය දැන් කලින් ප්‍රශ්න දෙකකදීත් කතා කරා ඔය එපා වීම. ඉතින් මම අර මුල් දවසේ ලොකු ස්වාමීන් වහන්සේ මේක ගැටළු විසඳගත්තා. ඔය එපා වීමේ තීව්‍රතාවයේ මුල් අවස්ථාව ඉතා දැඩිව තිබුණා. පස්සේ අඩුවෙලා ගිහිල්ලා දැන් සෝනන්සේ අර එපා වීම කියන එක එන්නේ මේ වෙන විදිහකට අර චුට්ටි ඔක්කාරයක් වගේ නෝ බොහොම ක්ෂණිකව ඒක දැනෙන්නේ. ඒක දැනීලා ඒක එහෙම නැති වෙලා යනවා. ඒක සෝනන්සේ මට අර දැන් දැනගන්න ඕනි ඔය ඒ අරමුණේ තියෙන අනිත්‍ය ස්වභාවය, අනිත්‍ය දුක්ඛ අනාත්ම කියන එක දුක්ඛ ලක්ෂණයේද සෝනන්සේ එතනේ ප්‍රමුඛ වෙන්නේ. ඊට පස්සේ ඒක දැනෙච්ච එක මට තේරෙනවා මේක ඉතින් මගේ නෙමෙයි, මේක හැමදෙස්සම එනවා කියනකොට මේක නැති වෙලා යනවා. සමහරවිට ස්වභාවිකවම ඒක නැති වෙලා යනවා. මට ඒක පේනවා ස්වාමීන්
වහන්සේ.
ඊපස්සේ අර අනාත්ම කියලා දෙයක් මම එහෙම කොහොම වර්ග කිරීමක් කරන්න යන්නේ නැහැ ස්වාමීන් වහන්සේ. නමුත් මට අර දෙක හරි මේ පැහැදිලිව දකින්නවා. එතන තව මම ඒක සම්බන්ධ කරන්න හදන ස්වාමීන් වහන්සේ ඥානාරාම ස්වාමීන් වහන්සේ කිය පොතක කියනවා මේ අරමුණ හෝ ඉරියව්ව මාරු වෙනකොට මේ සතිය නැතිවීම නිසා යෝගාවචරය විශාල පාඩුවක් කරගන්නවායි කියලා
එතන.
ඔසෝන දැන් ඔය පරියන්කේ ඉවර වෙලා මං කියන සක්මනයි පරියන්කේ කරලා පරියන්කෙන් මාරුලා ටිකක් විනාඩියක් විතර යන්න ගන්නකොටම ඔන්න එනවා ස්වාමීන් වහන්සේ. එනකොටම දකින්නවා ස්වාමීන් එතනදිත් සතිය නැතිවීම නිසාද ඒක දකින්නේ?
පැහැදිලි නෑ මොකද පරියන්කේදී.
ඔනේ පරියන්කේ වාඩි වෙලා දැන් ඉවර කරන්න ලං වෙනකොට දෙවියන්ට ස්වාමීන් වහන්සේට පින් දීලා මං නැගිටලා විනාඩියක් යන්නේ නැහැ නිකන් තප්පර ගානකට වගේ එකපාරටම ආපහු ඔය එපාවීම එනවා. එනකොටම දකින්නවා එතනින් ස්වාමීන් මං අර සතිමත්ත දැන් භාවනාව අවසන් කිරීමක් කියලා නෑනේ ස්වාමීන් ඇත්තටම කියනවා නම් එතනින් ස්වාමීන් මගේ සතිය නැතිවීම නිසාද එකපාරටම එපාවීමක් කියන්නේ අර චුට්ටි ඔක්කාරයක් වගේ නේද ස්වාමීන්. ඒක එතකොටම දකින්නවා ඇත්තටම. පොඩක් අන්න එතනද පැහැදිලි කර දෙන්නවද ස්වාමීන්? ඔව්
ඒකේදී දැන් අපි දැන් පටන් ගත්ත යෝගාවචරයට මුලින්ම දෙපැත්තට යනවා රාගයේ ද්වේෂයට නැත්නම් තැම්පත් ගොඩාක් තැම්පත් වීම සහ විසිරීමට. ඒ ගැන ගොඩාක් කතා කරනවා. දැන් ගොඩාක් තැම්පත් වීමට ගොඩාක් අය කැමති. ඒ ගැන සතුටු වෙනවා. ඉතින් ඕ විදිහට යන්න යන්න ඊට පස්සේ මැදට එද්දී මේ දෙක එක ළඟයි. ඒ කරන්න කියලා දෙයක් නැහැ. බොහොම මේ 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 නීරස ස්වභාවයක් එන්නේ වෙන්නේ අර කෙලෙස් ටික අඩු වීම ඇත්තටම. ඒක තියෙන තණ්හාව, ඒක ද්වේෂය, රාග ද්වේෂ මෝහ පොඩ පොඩ අඩු වීමත් එක්ක මෙයාට නීරස ස්වභාවයක් කියනවා. ඒ නීරස ස්වභාවයේ හේතු වෙන්නේ මේ කෙලෙස්. මොකද මේ නීරස බව දැනෙන්නේ කෙලෙස් වලට. ඒ කියන්නේ ඒක එපා වීමෙන්නේ කෙලෙස් වලට. නමුත් එපා වීමේ අනිත් පැත්ත තමයි ඥානය. ඒ කියන්නේ එපා වීම කියන්නේ දේශපදනමකින් තොරව ඒක දිහා බැලුවොත් ඒක ඥානයක්. මොකද කෙලෙස් අඩුවීම. අඩුවීම දැනෙන්නේ පොඩි එපා වීමක් විදිහට. මොකද එපා වීම දැනෙන්නේ අපිට කෙලෙස් වල ඉඳලම පුරුදු හින්දා. ඒක ටික ඕනේ. අර උරට මේ අසූචි නැතුව ඔළුව කැක්කුම හැදෙනවා වගේ අපිටත් අසූචි ටිකක් ඕනේ නැත්නම් ඔළුව කැක්කුම හැදෙනවා. හැබැයි ටික ටික කාලයක් යද්දි මේ ඔළුව කැක්කුම අඩු වෙනවා. ඒ කිව්වොත් අර උපේක්ෂාවත් දියුණු වෙන්න ගන්නවා. උපේක්ෂාවත් විපරිණාමයටපත් වෙනවා. උපේක්ෂාවත් එන්න එන්න තවත් ඇතුළත උපේක්ෂාවකට යනවා. ඒ කියන්නේ චුට්ට 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 උපේක්ෂාවත් වර්ධනය වෙනවා. ඒකෙදි අර ඒකෙත් ඒක ඇතුළත තමයි බොහෝම සියුම් දේවල් පවා තේරුම් ගන්න යන්නේ. අර ඒකෙදි ඇත්තටම තියෙන්නේ මේ උපේක්ෂාවට යන්න ඕනේ මේ අනිත්‍ය දුක්ඛ අනාත්ම තේරෙන්නේ. ඒ කියන්නේ අවිද්‍යාව තේරෙන්න, ප්‍රඥාව පහළ වෙන්න උපේක්ෂාව හරහා තමයි යන්න ඕනේ අනිවාර්යයෙන්. අන්ත දෙක හිටියොත් කොහොමදත් යන්නේ නැහනේ. අර උපේක්ෂාවට ආවම තමයි මේ අන්ත දෙක පේන්න ගන්නේ. මේ එක ළඟ මේ බොහෝම ශීඝ්‍ර වෙනස් වීමක් තියෙනවා. ඒ ශීඝ්‍ර වෙනස් වීමත් එක්ක තමයි මේක මට කන්ට්‍රෝල් කරන්න බෑනේ. මේ කන්ට්‍රෝල් කරන්න බෑ සහ මේක මාර දරතයක් නේ ඇතුළත. මේ වෙනස් වීම. ඒ වෙනස් වීම දරතයක් වෙන්නේ කෙලෙස් වලට, තණ්හාවට. තණ්හාව අයින් වෙච්ච ගමන් අනේ මේ වෙනස් වීමක් විතරක් තියෙනවා. ඒ ගැන ලොකු කතාවක් කරන්න වෙනස් වීම හොඳට බාර ගන්නවා. ඒ බාරගද්දී අනාත්මය තමයි. මොකද මම යන්නේ ආය වෙනස් කරන්න උත්සාහ කරන්නෙත් නැහනේ. ඒ වෙනස් කිරීමට තරහකුත් නැහනේ. එතකොට දුක තේරුම් ගන්නවා, අනිත්‍යය තේරුම් ගන්න. හැබැයි අනාත්මය කියන එක ධර්මතාවය. සබ්බේ සංඛාරා දුක්ඛ, සබ්බේ සංඛාරා මේ අනිත්‍ය, සබ්බේ ධම්මා තමයි අනාත්තා වෙන්නේ. එතකොට ධර්මතාවයක්. මේ මොනවදෝ ටිකක් වෙනවා, මොනවදෝ ටිකක් මේ වෙනස් වෙනවා, මොනවදෝ ඒ කියන්නේ අර තමන්ගේ නිමී වගේ කතා කරන්නේ. ඒක ව්‍යාකරණ නිකම් වෙනවා. ඒ පුද්ගලයාට ව්‍යාකරණ නිකම් වෙනවා අනාත්මයට යද්දි. මේ මුලින් කියන්නේ අම්බෝ මේක මාර දුකයි කියලා. නම් දුක කියලා තේරෙන්නේ අර කෙලෙස් වලට, නැත්නම් සංස්කාර වලට විතරයි දුක. සංස්කාර කියන්නේ තමන් හදන දේවල්. නැත්නම් තණ්හා දිට්ටි මාන්න වලින් හදන දේවල් තමයි සංස්කාර. නැත්නම් සබ්බේ ධම්මා කිව්වට පස්සේ ධර්මතා. ධර්මතා අනත්තයි. ඒක අනාත්මයි. ඒක මගේ නෙමෙයි. නමුත් මගේ වෙන්නේ අර මගේ අරමුණ වෙනස් වුණාට සමින්නද මාර මේ කේස් එකේන මාට මගේ හිත තියාගන්න, මගේ හිත මාර වේගෙන් වැඩ කරනවා කියලා අර මගේ කියන කැලලත් එක තමයි දුකයි අනිත්‍යයි තේරෙන්නේ. නැත්නම් අනිත්‍ය කියන එක මේ දුකක් නෙමෙයි. අනිත්‍ය කියන එක ධර්මතාවය. වැඩේ තියෙන අර මගේ අනිත්‍ය තමයි මට තියෙන ප්‍රශ්නේ. ඉතින් එතෙන්ට ඒක තේරුම් ගන්න එතෙන්ට යන්න එපා. එතෙන්ට යන්නෙත් නැතුවනේ මේ ගොඩාක් වෙලාවට බයිලා ගහන්නේ. නමුත් ගොඩාක් වෙලාවට එතෙන් ගියාට පස්සේ යෝගාචරය බොහොම අසරණ වෙනවා. ඉතින් ඒකෙදි මේ කවුද පිළිගන්නේ මේ භාවනාවේ දියුණුවක් මේ එපා වීම කියන්නේ කියලා? අර කියන්නේ ලොකුමතුරු ඔලිම්පික් දිනනට පස්සේ ගෝවා ගෙඩියක් නම් දෙන්නේ මොකා ඔලිම්පික් කියයිද? ඉතින් අපිටත් අපි හිතන්නේ ඔයා ඔහොම සිවුරු දාගත්තට පස්සේ ඕකුණා මොකද කරන්න කියන්නේ, කාටද කියන්නේ, ලොකු ආමුදුරන්ට කියන්නේ කියක් බයිනවා. තන්නේ කර මම ගිහි කාලේ මම මට මතකයි මට අවුරුදු 25 දී විතර මම ආවේ 2007 මීතිරිකල්ල 2009 විතර වෙද්දි මට ඕක වැදුනා. වැදිලා මං දැන් ඔක්කොම වැඩි හිටියෝ ඉන්නේ මට මම තමයි පොඩි මේකයි ඒතකොට මීතිරිකල්ල ආමුදුරුරු නෑ ගිහියෝ විතරයි භාවනා කරන්නේ. එතකොට ඒ කට්ටියන්ගෙත් මම තමයි පොඩි මේකා. මට ලැජ්ජාව බයක් නෑනේ. මං කෙලින්ම ගත්ත ගමන් කියන්නේ සාමිනාත මට තිත්ත වෙලා ඉන්නේ මම මේ මීතිරිකලෙන් යන්නේ කොයි වෙලාවද කියලා බලන් ඉන්නේ කිව්වා. ලොකු ආමුදුරන්ට හිනා. දැන් මට තමයි දැන් තමයි තේරෙන්නේ යකෝ මම මොකද්ද මේ කිව්වේ කියලා. ලොකු ආමුදුරන් තොට විතරයි යකෝ විපස්සනා වැඩි නොන්නේ හිටපන් කියලා. ඉතින් අනික් අය කියන්නේ ගොඩාක් කාලවලට අවුරුදු 80 90 නෙන්නේ. ඒ කියන්නේ ටෝච් එක ගෙනාවේ නැතිඳ යන්න බැරි හරි ඔක යන්න හපෝවර මීතිරි කරලා ලොකු කන්දක් තියෙන අහපෝ බැහැ ගන්න බැරි හින්දා ඉන්න වගේ සිද්ධියක් තියෙන්නේ. ඒ වෙද්දි කවුරුවත් නැහැ. එතකොට මට තේරුණා දැන් තමයි තේරෙන්නේ මේ මොකද්ද මේ සිවුර දාගත්තට පස්සේ ඩබල් නෙමෙයි ත්‍රිබල් නෙමෙයි කියලා වැඩක් නැහැ. මේ පාවීම කොච්චර අපරාධ කියන්න බෑ. සිවුර දාගත්ත ගමන් එනවා. ඉතින් ওই සිවුර තිබ්බ කෑදරකම නෙමෙයි ඊට පස්සේ තනිකර එපාවීම. හැබැයි ඒක දැනගෙන මොකද්ද මේ කියලා ඒ එපාවීමේ වර්ධනයක් සිදු වෙනවා. ඒ කියන්නේ එපාවීම වැඩි වෙනවා නෙමෙයි. නමුත් මේ එපාවීම තේරුම් ගැනීමක් සිදු වෙනවා. එපාවීම තේරුම් ගැනීම සිදු වෙන්නේ මේ අරමුණු වෙනස් කිරීමෙන්, ඉරියව් වෙනස් කිරීමෙන්, තන වෙනස් කිරීමෙන් තමයි මේක හැංගෙන්නේ. ඒකින්ද තමයි ගොඩාක් ආරණ්‍ය වික්ෂුන්ට ඉන්න බෑ එක තැනක. කොහොම හරි තාරපාර පා ගන්න ඕනේ, නැත්නම් කොහට හරි යන්න ඕනේ, නැත්නම් ඇතුළත ඔක්කොම වැරදි බේන්න ගන්නවා, නැත්නම් මරා ගන්නවා. ඒ වෙන්නේ අර එපාවීම දරා ගන්න බෑ. එපාවීම අඳුරගන්නේ නැහැ. මේ උපේක්ෂාවට ගිහිල්ලා යකෝ මේක මාර වටින දෙයක්. මේ එපා වෙද්දි එපා වෙන්නේ දේශයත් එපා වෙනවා, රාගයත් එපා වෙනවා, මෝහයත් එපා වෙනවා. යකෝ ඉතින් ඔය ඔක්කොම එපා වෙනවා නම් කොච්චර වටිනවද එපාවීම? ඒක කමටහ සුද්ධ වෙන්න නම් ඒකට ගිහිල්ලම ඒ බණ ඇහෙන්න ඕනේ. ඉතින් ඒකින්ද අද සතුටු වෙන්න පුළුවන් සෑහෙන ගිහි පිරිසකුයි පැවිදි පිරිසකුයි මේක උත්සාහ කරනවා මේ එපා වීම හරහා යන්න. ඉතින් ගොඩාක් වෙලාවට මම දැක්කේ අතිපාසල ගොඩාක් අය උගන්වන්නේ මේ අර ඉස්ත්‍රිසි ඩක්ෂම විතරයි. ඒ කියන්නේ මේක තැම්පත් වෙන්න අර ඒ ගැන විතරක් කතා කරනවා. නමුත් මේක ආතතියක් හරහා යන විදිය, ආතතිය එන්නෙන් අඩු වෙන හිටි, ආතතිය මගේ කියාගන්න තු ඒක දිහා බලන් ඉන්න විදිය, අන්න ඒක මාරම ගැඹුරු මේ දෙයක්. ඒකට තමයි අපි ගෙනියන්න ඕනේ මේ පිරිස, අපි ළමයිව ගෙනියන්න ඕනේ එතෙන්ට. කියන පිරිසක් ඇවිල්ලා පොළු අරගෙන ගහන්න ඉද්දි ඒක ගහ ගන්න නැතුව ඒක දිහා බලාගෙන ඉන්න විදිය කිසිම කෙනෙක් ගහන්නේ නැහැ, එන්න බෑ ළඟට. නමුත් අපි බය වෙලා එයා කට්ටියත් ඒක ගහ ගන්න ගිහිල්ලා කැළඹිලා ප්ලෑන් කරන්න ගිහිල්ලා අහු වෙනවා ඔක්කොටම. අන්න ඒ වගේ මේ ආතතියක් එද්දි ඒ ආතතිය හරහා ඒ ආතතියට කතන්දර හදන්න නැතුව ඔළුව ඇතුළත ඇති වෙන වේගයේ ඔළුව කැක්කුම ඒ වේදනාව දිහා බලන් ඉන්න පුළුවන් නම් ඒ ආතති ආතතියක් නෙමෙයි තවදුරටත්. ඉතින් අර ඒ මට්ටමටම මේ උපේක්ෂාව හරහා යන්න ඕනේ. ඉතින් ඒක ස්වභාවිකව වෙන දෙයක්. ඒක තියෙන එකම දේ බොහොම අහිංසක විදිහට නිහතමානී විදිහට කරන් යන්න පුළුවන් නම් ගොඩ. අලුත බැඳපු මනමාලි වගේ.
චුට්ට දෙයක් ස්වාමීන් වහන්ස, දැන් උපේක්ෂාව කියමු නීරසයි කියලා කියන අවස්ථාවේ ස්වාමීන් වහන්ස, ඒකත් ඉතින් අර දැනගෙන ඉන්න වෙලාවට සමර්ථස්වල තියෙන ස්වාමීන් සතියක් විතර හරි මේ නියුට්‍රල්. ඒ සතියම ස්වාමීන් වහන්ස අර ගිනි ගොඩක් ළඟින් ඈතට වෙලා ඒ තියෙන අර රස්නේ ඇඟ පිච්චෙන්නේ නැතුව නිකන් තියාගෙන ඉන්නවා වගේ අන්න එහෙම දෙයක් තියෙනවා ස්වාමීන් වහන්ස. එතකොට දකිනවා මං හිතන්නේ අර ලොකු ස්වාමීන් වහන්සේ කියන මනාප අමනාප දෙක අන්න එතනදී දකින්න ස්වාමීන් වහන්සේ. මේ අමනාප වෙනවා අමනාප වෙනවා. ඒකත් අර ශීඝ්‍ර වෙනස් වීමක් දකින්න ස්වාමීන්
වහන්සේ.
එතනදී ස්වාමීන් වහන්සේ කියන්නේ ඔය අර සීසෝවේ මැද්ද ඉන්න වගේ කියන එකක් කියන්නේ ඒකද ස්වාමීන් වහන්සේ?
ඒ කියන්නේ ගොඩාක් වෙලාවට බොහොම වේගෙන් මනාප අමනාප දෙක මේ වෙනස් වෙනවා. මේ අන්ත දෙක බොහොම ශීඝ්‍රයෙන් එක ළඟ වෙනවා. එක ළඟ වෙද්දී අර අන්ත දෙක වැඩි වෙලා ඉන්නේ නැහනේ. එක අන්තෙක ගොඩක් වෙලා ඉන්නේ. ඒ අර ශීඝ්‍රතාවයම තියෙනවා. හැබැයි මේ මේක වැඩි වෙලා ඇලයි ඇලිලා හිටින්න එක පැත්තකවත් බොහොම ශීඝ්‍රයෙන් වෙනස් වෙනවා. ඒක එන්නේ මැදට එනවා කියන්නේ ඒක තමයි. ඊට පස්සේ මේක තුළ දකින්න පුළුවන් අපිට මේ ඇති නැතිවීම. අපි කවදාවත් දකින්නේ නැහැ. අපි හිතනවානේ මේ පැත්ත නම් මේ පැත්ත විතරයි, අර පැත්ත නම් අර පැත්ත විතරයි කියලා. ඒක ගැන කතන්දර හදන්න ගන්නවානේ. මේක එක ළඟ වෙදි කොහොමද කියන්නේ? අපිට ඕනින් දැන එකක් අල්ලන්නේ. අට උත්තර නැති වෙනවා. ඉතින් එතෙන්ට ගියාට පස්සේ තමයි තේරෙන්නේ අසරණ වීම මොකද්ද කියලා. ඕක මැරෙන්න කලින් ඕක දකිලා මැරෙන්න පුළුවන් නම් ගොඩ. මගේ කරාගන්නේ එක තමයි ඔක්කොම ප්‍රශ්නේ.
ඔව් පොඩක් ඔෆිස් එකේ ටිකක් බිසි වුණාම අමතක වෙලා යනවා.
ඔව් ඒක අමතක වෙන්නත් ඕනේ. ඒක අමතක වෙන්නත් ඕනේ. එතකොට තමයි තේරෙන්නේ මේ යකඩ මේ යටවීමේ ආදීනවේ තේරෙන්නේ. එතකොට නැත්නම් ආස්වාදී විතරනේ අපි මෙච්චර කල් දැක්කේ සංසාරේ. ආදී නෙමෙයි ඔන්න ඔතෙන් දැකගන්නේ. ආයේ කෙල වෙනවා, කෙල වුණාට පස්සේ තමයි දැනගත්තේ කෙල වුණා කියලා. කමන්නේ ඒක ආදී නෙමෙයි හොඳට තේරෙනවා. ඊට පස්සේ ඊළඟ එකේදී අපිට රෙඩි වෙන්න පුළුවන්. ඔය අතරේ ඔටෝම වැඩ කරන හේකුත් තියෙනවා. ඔටෝම ටක් ගාලා සතියට අහු වෙනවා දඩබඩ ගාලා. එතකොට බේරෙන අවස්ථාවක් තියෙනවා. ඒව ස්වභාවිකව වෙන දේවල්. ඒක තමයි එන්නෙන් වැඩි වෙන්නේ.
ඉල්ලා සිටිනවා වැඩසටහන සමාප්ත කිරීමට ඉදිරි කටයුතු කරන්න කියලා. තෙරුවන්
සරණයි.
අපගේ සතිමත් වීමේ අත්දැකීම් සඳහා ඉතා වටිනා උපදෙස් ලබා දුන් ඔබ වහන්සේට පින් සිද්ධ වේවා. මම පොඩි දැනුම්දීමක් කරන්නම්. අපේ වැඩසටහන මේ ආරම්භ කරන්නේ මෙල්බන් වෙලාවෙන් 11:00 PM. ඒ කියන්නේ ලංකාවේ වෙලාවෙන් පෙරවරු 7:00 කියලා. හැමෝටම කරුණාවෙන් දැනුම් දෙනවා. දැන් පින් සිදුවීම පින් පුණ්‍යානෝදලාව කිරීම සඳහා නාමන්ත තන්තිරිගේ මහතාට මා ආරාධනා කරනවා.
බොහොම ස්තුතියි පද්මනන්ද. අවසරයි ස්වාමීන් වහන්සේ, තෙරුවන් සරණයි. අද දිනේ ස්වාමීන් වහන්සේ අපිට දරු කන්දෝපම සූත්‍ර දේශනාව ඇසුරෙනුත්, එයින් පසු උපේක්ෂාව ඇසුරෙනුත් කමඨහන් පිරිසිදු කිරීම වශයෙන් බොහෝ දහම් අවවාද ලබා දුන්නා. ඒ වෙනුවෙන් නිසනවනෙන් ඔබ වහන්සේ සහභාගී වීම අගය කරමින් ඔබ වහන්සේට පාදාභිවන්දනා පූර්වක නමස්කාරය පුද කරනවා. සාදු සාදු සාදු. මේ වැඩසටහනට අනුමැතිය දීලා මේ වැඩසටහන කරගෙන යන ආශිර්වාදය දුන් ගෞරවනීය පූජනීය ලොකු ස්වාමීන් වහන්සේටත් මේ වැඩසටහන මෙහෙයවමින් ධම්ම දේශනා පැවැත්වීමක්ද කමඨහන් පිරිසිදු කරමින්ද අප සැමට සතිමත් වීම සඳහා අනුග්‍රහ දක්වූ ඔබ වහන්සේටත් නිස්සරණ වනේ වැඩ සිටින සියලුම ස්වාමීන් වහන්සේලාටත් මේ සියලු පුණ්‍ය ධර්මයන් අනුමෝදන් වේවා. නිවන් අවබෝධ වීම පිණිස මේ සියලු කුසල් ධර්මයන් පුණ්‍ය ධර්මයන් හේතු වාසනා වේවා. ඔබ වහන්සේලාට නිදුක් නිරෝගී දීර්ඝාෂ අත්පත් වේවා. ධම්ම මාර්ගයේ සුවසේ වැඩේවා. තවද මේ වැඩසටහන ආරම්භ කිරීමටත් පවත්වාගෙන ඒමටත් වෙහෙස මහන්සි වී දායක වූ අප කැපූ සියලුම උපාසක උපාසිකා පිරිසටත් මෙහි බණ දහම් අසමින් කමටහන් පිරිසිදු කරගනිමින් දහම් මාර්ගෙන් දියුණු කරගැනීමට වෙහෙසෙන සියලු පිරිසටත් ඒකාන්ත නිවන් දහම් නිර්වාණ ධර්මය අවබෝධ වීම පිණිස හේතු වාසනා වේවා. මේ පුණ්‍ය ධර්මෙන් හේතුඵල වේවා. සාදු සාදු සාදු.